හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණයි. හොඳයි මම මාතෘකාවක් නැහැ. සාමාන්‍ය මොන පැත්තක් වගේ අපි කතා කරොත් හොඳයි. දවිදර්ශනා පැත්තෙන් යොමු කරලා හෝ එහෙම නැත්නම් මොන හරි අපිට භාවනා පැත්තක් යම් මාතෘකාවක් ඔස්සේ කරන්නද කොහොමද මහත්තයා බලාපොරොත්තු වෙන්නේ?
හොඳයි ස්වාමීනාංස. එහෙමනම් මම අද දවසට වාසයට ප්‍රශ්නයක් විදිහට යමක් යොමු කරන්න ස්වාමීනාංස. මම දැන් සාකච්ඡා පුරාවටම යොදා ගන්න පුළුවන් වෙන ආකාරයට ස්වාමීනාංස අපි තථාගත දේශනාවේදී ත්‍රිලක්ෂණය ගැන අපි කතා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඉතින් ඒමයි අපි නිරන්තරවම වැඩි යුත්තේ කියන කාරණාව අපි හඳුන් දන්නවා. ඉතින් අනිත්‍යානුපස්සනාව පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන් අද දවසේ දිශානවාස. අනිත්‍යානුපස්සනාව කියලා කියනකොට අපි අවබෝධයක් තියෙනවා සමුදය අෂ්ටාංගමේ දැකීම තමයි අපි බොහෝ විට කළ යුතු වන්නේ කියලා. ඒ කියන්නේ සමුදය දකිනවා නම් අෂ්ටාංගමේ දකිනවා නම් එතන ඇතිවන අනිත්‍ය දැකීම මිසක් ඒ පවතින දෙයක් ඇති දෙයක් කමක්කමෙන් නැති වෙලා යෑම ඒක විපින්නානේ. ඉතින් ඒ කාරණාව නෙවෙයි, මේ පවතින රූපයක නැතිවීම නෙවෙයි. අපි රූපයේ සමුදය දන්නවා නම් අෂ්ටාංගමේ දන්නවා නම් දකිනවා නම් නෙවෙයි, ඒක දැකීමක් පුහුණු කරගන්නවා නම් කොහොමද මේ අංචල් ප්‍රශ්නාවට සම්බන්ධ කරගන්නේ කියලා කාරණා. මෙතෙන්දි ස්වාමීනාස මම වැඩිපුර දැනගන්න කැමති අපි මේ රූපේ යනුවෙන් දකින දේ තියෙනවා. හැට දකින රූප අපිට සද්ද රූප ගන්ධ රූපත් එක රූප ඇටික කල්පනා කරොත් මේ රූපවල මේ පවත්නා රූපී දකින්නවාද? එහෙම නැත්නම් අපි දැන් අපි ධර්මයත් ඔබ වහන්සේගේ ප්‍රගුණතාවයේ දැනුමින් හින්දා අපි මේක අපිට ලොකු අවස්ථාවක් හරියට මේක දැනගන්න සානස් අපි රූපේ කොහොම 24 ආකාරයකට කතා කරනවා. එතකොට අපි දැන් හැට යමක් දකින්නවා කියලා කිව්වම පස්සේ සානස් අපි වර්ණ රූප ගැන කියනවා. ඒතර මේ අපි අනිච්චාන පස්සනාවේදී රූපේ සමුදය අස්තංගමේ දකින්න කියන කාරණාව මේ රූපේ පිළිබඳ වූ ඒ දැනුම පස්සේ අවබෝධයක් තියෙන ඇටි කොහොමද සම්බන්ධ කරගන්නේ ස්වාමීනාස? අනිත්‍යන ප්‍රශ්නාව ඒ ආකාරයට ගැඹුරින් දකින්නේ කොහොමද කියන කරුණා. ඉතින් මයිද ස්වාමීනාස ඒ ප්‍රශ්නේ ප්‍රමාණවත් වී මුළු සියලු දේම අපිට විස්තර කළ දෙන්න ස්වාමීනාස විනාඩි 30ක් 40ක් 45ක් තිරන් සර්.
හොඳයි, පැහැදිලි කාරණාව. මහත්තයා මේ අනිත්‍යානුපස්සනාව කියලා ගත්තහම මේක දහම් ධර්මයේ හදවත කියලා අපිට කියන්න පුළුවන්. නිවන දක්වා පමුණුවන විමුක්ති ద్వාරයක් හැටියට තමයි මේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන පෙන්වන්නේ. ඒ නිසා මේ විමුක්තායතන හැටියට, ඒ වගේම විමුක්ති මුඛ හැටියට පෙන්නවා. සමාය විමුක්තායතන නෙවෙයි, විමුක්ති මුඛ හැටියට, මිදීමේ මාර්ගය හැටියට. ඒක තමයි සැබෑ අනිච්චානුපස්සනාවෙන් වෙන සිද්ධිය. මාර්ගයක් දක්වා හිත සකස් කරගෙන යන ප්‍රධාන වැඩපිළිවෙල. නමුත් මේ අනිච්චානුපස්සනාව කෙනෙකුට හරියට වඩන්න නම්, ඒ අනිච්චානුපස්සනාවට පැමිණීමට නම් අපි ඒකට පැමිණිය යුතු මාර්ගයක් පිළිවෙලක් තියෙනවා. එතකොට අපි මේක මුලින්දම්ම අපි පටන් ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කෙනෙක් නිවනට පත්වීමට නම් ඔහු මුලින්ම තේරුම් ගත යුතු දෙයක් තමයි විද්‍යාව කියන්නේ මොකද්ද, අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක. එතකොට හැමෝම අවිද්‍යාව විද්‍යාව හැටියට සලකාගෙන ඉන්න ලෝකේ හැමෝටම රාග දේශ මොහ ඇති වෙලා තියෙන්නේ ඒ මත. ඉතින් අපි ඒක ගත්තොත් යටින් අවීචියේ ඉඳන් උඩින් නෙව සංඥා නාසඤ්ඤායතන බක්ම ලෝකයේ දක්වා හැමෝම මේ මෝඩකම තුල ඉන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ මේ තමන් ඉන්නේ මෝඩකම තුල කියන එක පිළිබඳ ගැටලුවක් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මොකද හැමෝම මෝඩකම තුල ඉන්න නිසා. ඉතින් මෙන්න මේ අතර තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකයා බලන විදිහට වෙනස් ආකාරයෙන් බලන්න පටන් ගත්තා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවේ ජාතිය නිසා දුකේන කොට ජාතිය ඇති උනේ කුමක් නිසාද කියලා. එතකොට භවය නිසා. භවය ඇති උනේ කුමක් නිසාද කියලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දක්වා බලාගෙන ගිහිල්ලා උන්වහන්සේට අවබෝධ කරගන්න ලැබුණා. ඇත්තටම ලෝකයේ තියෙන සත්‍ය ධර්මතාවය මෙන්න මේකයි කියලා. දුක කියලා යමක් තියෙනවා. දුකට හේතුව කියලා සත්‍ය වියමක් තියෙනවා. දුකේ සදාතනික නිවීමක් නැවත නොහට ගන්නා බවක් කියන එකක් තියෙනවා. ඒකට පැමිණෙන මාර්ගයකුත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙර නොයසූ විරු ධම් ඇසක් උන්වහන්සේට පහළ වුණා. මෙන්න මේ ධර්මය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන දැන් මේ මහා කරුණාවෙන් ලෝක සත්වයාට මේ දේ දේශනා කරනවා. දැන් දේශනා කරන්න යන්නේ හැමෝම බොරුවක් ඇත්ත කරගෙන ඉන්න ලෝකයකට. මේක දේශනා කරන්න කියම හරි අමාරු කටයුත්තක්. ඒ හැමෝම හිතාගෙන මෙච්චර කාලයක් සිටියේ ඇත්ත තමන් දන්න දේ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ නොපෙනෙන මේ තාක් නොදැකපු දේ අවබෝධ කරලා දෙන්න විශාල පරිශ්‍රමයක්, ක්‍රමෝපායම්, න්‍යායම් මේ දේශනාව තුළ සිද්ධ කරන්න සිද්ධ වුණා. ඉතින් අන්න මේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය විද්‍යාව පැහැදිලි කරලා දෙන්න ගත්තු දේශනා අතර අපිට හම්බෙනවා ප්‍රධාන වශයෙන් සූත්‍ර දේශනා, අභිධර්ම දේශනා. එතකොට සූත්‍ර දේශනාවලිනුත් මේ න්‍යාය පැහැදිලි කරලා දෙනවා, අභිධර්ම දේශනාවලිත් මේ න්‍යාය පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ කොයිතරම් අමාරුද කියනවා නම් මේක මේ මම දේශනාවකදී මතක් කරා සමයට අහලත් ඇති. මේක මිලින්ද ප්‍රශ්නේ මිලින්ද රජුරෝ විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ ශාසනේ මේ බුද්ධ ආගම තුල කරන ලද දුෂ්කරම දේ මොකක්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී නාගසේන මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි, මහරජ යම් කිසි කෙනෙක් මහමූද මැදට ගිහිල්ලා දියදෝතක් අතට අරගෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් ඒ දියදෝත තුල තියෙන ජලයෙන් මේ ගංගා නම් නදියේ ජලය, මේ යමුනා නදියේ ජලය, මේ සරබෝ නදියේ ජලය කියලා, ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේ මේ චිත්තචෛසික ධර්ම හා රූප කියන ඒවා එකට උපදින මේ ධර්ම වෙන් කරලා පෙන්නනවා කියන එක ඒ තරම් අසීරු දෙයක්. ඉතින් අපි මේක අභිධර්මයටත් මම මේ සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ අන්න ඒ වගේ. මේ අභිධර්මයේ කියලා කියන්නේ අන්න අර විද්‍යාව කියලා කියන මේ පරමාර්ථ වූ ධර්මයන්, ලෝකේ පවතින සත්‍ය ලෝකයාට පැහැදිලි වෙන ආකාරයෙන් බෙදලා විභජනය කරලා වෙන් කරලා දුන්නු න්‍යායක් තමයි මේ අභිධර්මයේ කියලා කියන්නේ. චිත්තචෛසික රූප කියන ධර්මතාවය වෙන් කරලා බෙදලා පෙන් කරලා දුන්නා. එතකොට මේ ධර්ම වෙන් වෙන්ව හඳුනාගත්තාම අපේ ජීවිතේ තේරුම් ගන්න හරි පහසුයි. අපි හැමෝම මේ සම්මුතියක් තුල ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන අඹු දරුවන් රැකී ආරක්ෂා මේ තුල ඉන්න අපේ ජීවිතය තුල ඇත්තටම මේ ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක්. චිත්තචෛසික රූප එහෙම නැත්නම් නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදී මෙන්න මේම ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේන් මේන් ධර්මතා ටික මේ සත්‍ය නොදන්නාකම නිසා හැමෝම රාග දේශ මොහ ඇති කරගන්න, හැමෝම දුකටපත් වෙන, හැමෝම කෙලෙස් ඇති කරගන්න, හැමෝම සංසාරේ යනවා කියලා මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා මේ ධර්මතා ටික ඔබ ඉස්සරවම දැනගන්න. හැබැයි ඒකද දැනගත යුත්තේ අපි වෙනම බුද්ධ දේශනාවක් හැටියට, වෙනම විෂයක් හැටියට නෙවෙයි, අපේ ජීවිතේම ඒ වගේම අපේ එදිනෙදා කටයුතු තුළම මෙන්න මේ පරමාර්ථ ධර්මියෝ, මේ නාම රූප ධර්මියෝ තියෙනවා කියන කාරණාව තුළින් තමයි අපි මේ පරමාර්ථ ධර්ම විග්‍රහ කරගත්තේ. ඒ අතර අපිට හානි කරන, දුක් පමුණවන, කෙලෙස් ඇති කරලා දෙන, ශෝක පරිදේව දුක් උපද්දවන මෙන්න මේ ධර්ම ටිකක් තියෙනවා. අපිට සැප විපාක ගෙනල්ලා දෙන, අපිට සැනසෙල්ල ගෙනත් දෙන, නිවන් දකින්නකම් අපි භවය තුල සුවසේ ඇවිද්දවන ධර්ම ටිකක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට මේවා වෙන් කරලා බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ තුලින් පෙන්වනවා. සූත්‍ර තුළිනුත් පෙන්නන්නේ මේ අභිධර්මය පෙන්නපු චිත්ත චෛසික රූප කියන ධර්මතාවයන් ඒවා මහා ගොඩක් නිසා මේවා සත්‍යෝන්ගේ කෙලෙස් ඇතිවෙලා තියෙන ඒ නාමරූප ධර්මයන් ඇතුළට දාලා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිස්සම්පාදයාදි වශයෙන් බුදුරජාණන් වහන්සේ අර චිත්තචෛසික රූප ධර්මයෝම විග්‍රහ කර. එතකොට මං මේ ටික මූලික අවබෝධයක් සඳහා වගේ කිව්වේ. දැන් අපි ආපහු ඔන්න දැන් අනිච්චානුපස්සනාව කියන තැනට පෙළගස්සා ගත්තොත් මේක. එතකොට මහත්මයා මේ ඒ අනිච්චානුපස්සනාව කරන්න තියෙන්නේ ඇත්තටම සම්මුතියක් තුළ නෙවෙයි. ඒක ඔබ ඔබතුමා මතක් කරා ඇත්තටම සැබෑ අනිච්චානුපස්සනාව සිද්ධ යුත්තේ මේ ලෝකයේ පවතින ප්‍රත්‍යයෙන් හටගන්න පරමාර්ථ ධර්මයන් තුළින්. ඒ නිසා එහෙම නැති වුණොත් කෙනෙකුට වෙන්නේ මේ සම්මුතිය ඇතුළේ අනිත්‍ය වැඩෙන එක. එහෙමත් ලෝකයේ අනිච්චානුපස්සනාවක් තියෙනවා. ලෝකයේ යමක් කැඩෙනකොට බිඳෙනකොට අනිත්‍යයි මේක දුකයි නේද කියලා සම්මුතිය ඇතුළෙත් එදා ඉඳන් අතීතේ ඉඳන් ආපු දෙයක් තියෙනවා. නමුත් ඒකෙන් කවදාවත් කෙලස් ගෙවුනේ නැහැ. සැබෑ අනිච්චානුපස්සනාව වැඩෙන්න නම් අපේ මේ පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් පවතින උපදින ධර්මතාවයන් අපිට අරමුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. සම්මුතිය බිඳගෙන පුද්ගලයේ ගෙවල් දොරවල් යහනවාන කියලා ඉඩකඩම් කියලා මේ දකින තැන ඇත්තටම පවතින්නේ මොනවද? ඒ වගේ සැබෑ මොනවද? සැබෑ ස්වභාවය මොකද්ද කියලා හරියට දැන දැකගෙන තමයි අනිච්චානුපස්සනාවට කෙනෙකුට යොමු වෙන්නේ. ඒක තමයි සැබෑ අනිච්චානුපස්සනාවේ ප්‍රවේශය. ඒ නිසා මේ අනිච්චානුපස්සනාවේ ඔබ අහලා ඇති මං කරපු දේශනාව තුළ අනිත්‍ය හා අනිත්‍ය ලක්ෂණ කියලා කාරණා දෙකක් කතා කරා. අනිත්‍ය ධර්ම හා අනිත්‍ය ලක්ෂණ කියලා. එතකොට අනිත්‍ය ධර්ම කියන දේවල් තුළමයි අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ. එතකොට අනිත්‍ය ධර්ම කියලා මොනවද කිව්වේ? මෙන්න මේ චිත්ත චෛතසික රූප, එහෙම නැත්නම් නාම රූප දෙක. තවත් විදිහට කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පරමාර්ථයන්ට අපි කියනවා අනිත්‍ය ධර්මයක්. ඒ ධර්මයන්ගේ ලක්ෂණ මොනවද? මේවා ප්‍රත්‍යයෙන් හට ගන්න බව, හටගත් සැනින් බිඳිලා යන බව, ආකාර විකාර වෙන යන, අපි කල්පනා කරන ආකාරයට මේවා නොපවතින බව අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ අනිත්‍ය ලක්ෂණ ටික අනිත්‍ය ධර්මයන්ට ආරෝපණය කරලා ගලපලා බලනකොට රූපය කියන එක අපිට හම්බෙන්නේ නැහැ, තියෙන දෙයක්. ඉන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. මොකද මුලින් අපි රූපය කියන එක අවබෝධ කරගත්තා. රූපය කියන්නේ කෙනෙක්, පුද්ගලයෙක් නෙවෙයි. ඒක භෞතික දෙයක් නෙවෙයි. අවස්ථාවට ප්‍රත්‍යයෙන් හටගෙන ඒ ප්‍රත්‍ය නැති වුණාම නිරුද්ධ වෙන ධර්මයක් කියලා. අන්න එහෙම අවබෝධ කරගත්ත කෙනා දැන් රූපය හැටියට දකින්නේ එක්කෝ සතර මහා ධාතු හැටියට. එහෙම නැත්නම් පිළිකුල් කුණප කොටස් හැටියට. එහෙම නැත්නම් අර අපි කතා කරපු අභිධර්මයේ පෙන්වන 28 රූපයක් කියලා සත්පුද්ගල නොවුණු ධර්ම හැටියට තමයි දකින්නේ. ඒ විදිහට රූපයේ දකින්න කෙනාට ඊළඟ මේ රූපයේ කලකිරිය යුතුයි, වේදනාවේ කලකිරිය යුතුයි. අපි කලකිරිය යුත්තේ සත්පුද්ගලයන්ගෙන්වත් ඉඩකඩම් ගෙවල් දොරවල් වල නෙවෙයි. සැබෑවටම කලකිරිය යුත්තේ රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ කලකිරිය යුතුයි. ඇයි? මේ දුක උපද්දවන්නේ ඒ ධර්මයන්ගෙන් නිසා. ඒ නිසා මේ කලකිරෙන්න නම් නිකන් කලකිරෙන්න බෑ කෙනෙකුට, නිකන් අතහරින්න බෑ. කලකිරෙන්න නම් ඒ සඳහා තමන්ට යම්කිසි සත්‍යයක්, ධර්මයක් තිබිය යුතුයි. අන්න ඒ නිසා දැන් එයා කල්පනා කරනවා මම පුද්ගලයා කියලා කියපු තැන, මම ගෙවල් දොරවල් රන්දිදී මිල මුදල් කියපු තැන පවතින රූපේ සැබෑ ස්වභාවය තමයි එතන තියෙන සතර මහා ධාතු ටික. අපි කෙටියෙන් කිව්වොත් මේක සූත්‍ර ක්‍රමයට. එතකොට ඒ සතර මහා ධාතු අරමුණු වෙච්ච කෙනාට ඊළඟෙන නෝන තමයි මේ සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් හට ගන්න දේවල්, තියෙන දේවල් නෙවෙයි, හටගත්ත සැනින් බිඳිලා යනවා කියලා. ඒ වගේම අපි හිතන ආකාරයට පවතින්නේ නැහැ. අසාර දේවල් කියලා දකිනකොට අන්න එයා කලකිරෙන්නේ සතර මහා ධාතුවේ. එයා කලකිරෙන්නේ රූපයයි. අපිට උපදින වේදනාවක් පිළිබඳව සැප වේදනාවක් උපදිනවා. මේ වේදනාවක් පිළිබඳව දකිනවා එයා වේදනාව කියන එක අවස්ථාවට හටගන්න එකක්. හටගන්න සැනින් බිඳිලා යන එකක් කියලා දකිනකොට එයා වේදනාව නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒක ඇලුම් කරන්න ඉන්නේ නැහැ. ඇයි ඒ වේදනාව ඇලුම් කරත් මේක පවත්වන්න බෑ සණයකින් බිඳිලා යනවා කියලා දකිනවා. මෙන්න මේ නිසා එයා රූපේ කලකිරෙනවා. ඒ නිසා මහත්මයා දැන් අපි මේ අනිච්චානුපස්සනාව ඔතෙන්ට එන්න නම් ඉස්සරෝම යාට කරන්න වෙනවා මේ පරමාර්ථ ධර්මයක් නාම රූප ධර්මයන් තමන්ට අරමුණු කරන්න පුරුදු වෙන්න. ඒ නිසා මේ අනිච්චානුපස්සනාව කොටස් තුනකට බෙදනවා ආදි මධ්‍ය පරියෝසාන කියලා. අනිච්චානුපස්සනාවේ මුල, අනිච්චානුපස්සනාවේ මැද, අනිච්චානුපස්සනාවේ අවසානය කියලා. මේ හැම තැනකම අනිච්චානුපස්සනාවට හේතු සකස් වෙනවා. නමුත් සැබෑ අනිච්චානුපස්සනාව හම්බෙන්නේ අපිට අවසානයේ පරියෝසානයේ කියන තැන. ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙනවා ඉස්සරෝම මේ අනිච්චානුපස්සනාවේ මුල හැටියට පෙන්නන්නේ නාම රූප පරිච්ඡේදඥාන. මුලින්ම අපිට හම්බෙන මේ සම්මුති ලෝකයේ තුලින් නාම රූප දෙක වෙන් කරලා ගන්න ඕනේ. එතකොට මේ නාම රූප පරිච්ඡේදඥානය තමයි අපි මුලින්ම මේ ඇති කරගත යුත්තේ මේ අනිච්චානුපස්සනාවට ප්‍රවේශ වීම සඳහා. මේ නාම රූප පරිච්ඡේදඥානය කෙනෙකුට නැත්තම් ඇත්තටම ඔහුගේ කිසි කලකත් සැබෑ විපස්සනාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නාම රූප දෙක පිළිබඳව ඥානය කෙනෙකුට නැති වුණොත් ඔහුගේ කෙලෙස් කවදාවත් ගෙවෙන්නේ නැහැ. එදෙන යම් සමතයක් වෙන්න පුළුවන්. තාවකාලික සංසිඳීමක් වෙන්න පුළුවන්. කෙලෙස් යටපත් වීමක් වෙන්න පුළුවන්. මේ කෙලෙස් කැපෙනවා කියන එක, කෙලෙස් ගෙවෙනවා කියන එක කිසි කලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම සඳහන් කරලා තියෙනවා දේශනාවල මේ නාම රූප වෙන් කර ගැනීමේ නුවණ හරියට කෙනෙක් මාර්ගඵල තුලින් සෝවාන් ඵලය කියන එක තමයි අමාරුම මාර්ගඵලය. මෙන්න මේ සෝවාන් ඵලයටත් වඩා එහෙම නැත්නම් මේ සෝවාන් වීම හා මාර්ගයක් උපදවා ගැනීම හා සමානයි කෙනෙක් මේ නාම රූප පරිච්ඡේදඥානය ඇති කරගන්නේ. එතකොට මේ නාම රූප පරිච්ඡේදඥානය සම්මුතිය බිඳගෙන අපිට ගෙවල් දොරවල් ඉඩගඩන් ආදී වශයෙන් සත්වයෝ පුද්ගලයෝ වශයෙන් හම්බෙන තැන එතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මයක් නී කියලා සම්මුතිය වෙන් කරගෙන එතන පවතින ඇත්ත දකින්න. ඒක තමයි නාම රූප පරිච්ඡේදඥානයේ ආදී හේවත් මුල. එහෙම නැත්නම් අපි මේ යම් කිසි කෙනෙක් භාවනාවක් කරනවා නම් භාවනාවක් පටන් ගන්නවා නම් නිවන් දකින්න කියලා ඔහු මුලින්ම කළ යුත්තේ උදේවැය වඩන එක නෙවෙයි. මේ තමන්ට හිතෙන එක අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එක නෙවෙයි. අනිත්‍යයි කියලා බලන්න නම් ඔහු අනිත්‍ය ධර්ම වටහාගෙන තියෙන්න ඕනේ. එහෙනම් සැබෑ අනිත්‍ය ධර්ම නාම රූප ධර්මයන්ගේ තියෙන්නේ. ඒ නිසා මේ කෙනෙකුට පුළුවන් මේ අවිද්‍යාවෙන් යුක්තව මේ සම්මුතිය ඇතුළෙත් නාම රූප ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මූලපරියාය සූත්‍රයේ පඨවියේ හැටියට හැමෝම දන්නවා. දැන් අපි මේසයක් වගේ දෙයක් හැල්ලුවොත් ඒක තද ගතියක් කියලා කෙනෙකුගෙන් ඇහුවොත් ධර්මයේ නොදන්න කෙනෙකුට කියනවා මේක තද දෙයක් කියලා. නමුත් ඔහු දකින්නේ මේසේ තද ගතිය. ඔහු දකින්නේ කෝපයේ තද ගතිය. ඔහු දකින්නේ එහෙම නැත්නම් වෙනත් දෙයක තද ගතියක් මිසක් මේ සම්මුතියට ඈඳලයි ඒ තද ගතිය දකින්නේ. එතකොට ඔහු සැබෑ පඨවිය නෙවෙයි අරමුණු කරේ, සම්මුතිය තුල ඉඳගෙන සම්මුතිය ඇතුලේ දෙයක් තමයි බැලුවේ. ඒ වගේ අපි කෙස් ලොම් නියදත් හම්මස්නහර මේ දේවල් ගත්තත් මේවා සමහර විට මහත් වෙලා අහලා ඇති බුදුහෝ විට ධර්මයේ දන්න අය. නමුත් මේ සාකච්ඡාව දේශනාව සම්පූර්ණ වීම සඳහා කියන්නේ. එතකොට බොහෝ අය මේ කෙස් කියන සම්මුතිය ඇතුලේ ඉඳගෙන කෙනෙක් මේ කෙස් කියලා කියන්නේ තද ගතියෙන් යුක්තව පටවි ධාතු සමූහයක්, එහෙම නැත්නම් මේ ආපෝ ධාතු සමූහයක් කියලා බැලුවොත් අයත් එයා බලන්නේ කෙස් කියන සම්මුතිය ඇතුලේ. ඒ නිසා ඇත්තටම අපි මේ පිළිකුල් භවනාව තුළින් කෙනෙක් පරමාර්ථ ධර්මයෝ මතු කරගන්න යනවා නම් එයාට හම්බෙන්නේ කෙස් කියන්නේ පඨවි ධාතු කියන එකක් නෙවෙයි, පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම සමූහයක් යම් ආකාරයකට රාසි වුණාම එකට කෙස් කියන පඤ්ඤප්තිය දෙනවා, කෙස් කියන පැනවීම කරනවා. එහෙනම් කෙස් කියලා කියන්නේ හුදු පැනවීමක් පමණයි. එතන තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ අනාත්ම වූ ප්‍රත්‍යයෙන් හටගත්තු රූප සමූහයක් කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප සමූහයක් කියලා. අන්න ඒ විදිහට මුලින්ම යා සම්මුතිය ඊ පරමාර්ථයයි වෙන් කරගෙන දකින්න පුරුදු වෙන්න දැනගන්න බවනේ. එතකොට යාට සම්මුතිය කියන එක වෙනම හම්බෙනවා, ඒ තුල තියෙන අපිට නොපෙනෙන පරමාර්ථ ධර්මයෝ වෙනම හම්බෙනවා. එතකොට යාට කවදාවත් මේ සම්මුතියට බාධාවත් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මුතිය කියන එක සමතේටවත් විපස්සනාවටවත් සීලයකටවත් සමාධියකටවත් බාධා කරන දෙයක් නෙවෙයි. සම්මුතිය බාධා වෙන්නේ ඒක අපි ඇත්ත කරගත්තාම. ඒ සම්මුතියක් බව නොදන්නාම තමයි ඒක අපිට බාධාවක් වෙන්නේ. අන්න ඒ නිසා කෙනෙක් සම්මුතිය පරමාර්ථ දෙක වෙන් කරගෙන නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති කරගන්නවා. ඒ විදිහට තමයි වේදනාව, සංඥාව, සංකාරය කියන දේවල් මේ චිත්තචෛසික ධර්මියොත් සැබෑ ධර්මයේ සම්මුතියෙන් වෙන් කරලා දැනගන්නවා. එතකොට අන්න ඒ විදිහට ඔබට මේකේ පැහැදිලි කර ගැනීම සාකච්ඡාව තුළින් නැවත කරන්න පුළුවන්. මේ විදිහට නාම රූප දෙක කෙනෙක් වෙන් කරගත්තොත් ඒක තමයි ඇති කරගන්නා පළවෙනි නුවණ හා විපස්සනාවේ අතිශය වැදගත් හා අනිවාර්යයෙන් ඇති කරගත් නුවණ මේ නාම රූප දෙක දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒක අපි දකින්නේ විපස්සනාව තුළින්, භාවනාව තුළින්. එයාට මේ බාහිත කමඨහනක හිත තියාගෙන ඉන්නකොට එයාට තමන් කරකීපු දේවල් සිහි වෙනවා. එහෙම නැත්නම් යම් යම් දේවල් ඇහෙනවා. ඇහෙනකොට යා සම්මුතියට තමයි ගැට ගහන්නේ. නමුත් බුද්ධ දේශනාව අපි අහලා තියෙනවා, ඒ ඔස්සේ හොඳට දැන් කල්පනා කරනවා. එයාට අපි කියමුකෝ කයට යමක් දැනෙනකොට, ඔහුට අපිට කියමු මොන හරි දෙයක් අතට වැදුනා, එහෙම නැත්නම් තමන්ගේම ශරීරයේ මොන හරි දෙයක් ස්පර්ශ වෙනවා, කැක්කුමක් වේදනාවක් වෙනවා. එතකොට එයාට ඔළුවේ කැක්කුම, කකුලේ කැක්කුම, කොන්දේ කැක්කුම කියලා මෙහෙම හිතන්නේ නැතුව දැන් එයාට වේදනාව කියන එක අරමුණු කරන්න. කයට දැනෙන්නේ ඇත්තටම අපි අත හැපුණා, එහෙම නැත්නම් යමක් හැපුණා, මේසේ හැපුණා කියලා මෙහෙම අපි සම්මුතියට ගැට ගන්න එක කරන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන උට හොඳට සියුම්ම කල්පනා කරගෙන බැලුවොත් මේ කයට දැනෙන්නේ කෝ තද බව, එහෙම නැත්නම් සීතල බව, එහෙම නැත්නම් උණුසුම් බවක්. මේ විදිහට පරමාර්ථ වූ පඨවි තේජෝ වායෝ කියන ධර්ම තමයි උට කයට අරමුණු වෙන්නේ. නමුත් මේ දේවල් අපි අරමුණු කරන්නේ නැතුව මේ දේවල් වලට අතීතේ ඉඳන් ගැට ගැහුවා. යම් ආකාරයේ තදගතියක් දැනනකොට අත හැපුණා කියලා හිතුණා, මේසේ හැපුණා කියලා හිතුණා. මේ විදිහට අපි ගැට ගැහුවා. හැබැයි කවදාවත් අපි මේ ගැට ගැහුවේ තදගතියටයි සීතල ගතියටයි කියලා කවදාවත් අපිට වෙන් වෙලා පේන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්නේ ඔන්න ඔය සම්මුතිය වෙන් කරගන්නේ. මම මේ පටවියට නේද මේසේ කියලා කිව්වේ, පටවියට නේද මම මේ අත කියලා ගැට ගැහුවේ කියලා අන්න නුවණින් එයා අර තමන්ට භවනා කමටහන තුල ඉන්නකොට සිහිවිවි සිහිවිවින අරමුණු තුලින් එයා නාම රූප දෙක වෙන් කරගන්නවා. මේ විදිහට නාම රූප දෙක වෙන් කරගත්තන් පස්සේ ඔය නුවණ ඇති වුණාන් පස්සේ, නමුත් මේකෙන් එයාට සියලු ආකාරي අවබෝධ වෙන්නේ නැහැ. එදිනදා කටයුතු කරනකොට නැවත මුලා වෙන්න පුළුවන්, නැවත රැවටෙන්න පුළුවන්, නැවත සම්මුතියට යන්න පුළුවන්. මේකද වලකා ගත යුතුයි. මෙන්න මේකට අපි කියනවා ආශ්‍රව, හුරුව. හුරුව නිසා නැවත නැවත ඔහුගේ හිත මුලාවටපත් වෙනවා. ඒ නිසා දැන් ඔහු අර නුවණ කියන එක ආදේශ කරගන්නවා. අතීතේ මුලා වෙලා එනවා, අනාගතේ මුලා වෙලා එනවා. ඒ නිසා ඊළඟ දේ තමයි සම්මර්සන ඥානය කියන්නේ. මේක අනිච්චානුපස්සනාවේ මැද. එතකොට තව කාරණාවක් තියෙනවා මේ අපි නාම රූප පරිච්ඡේද ඥානය කියන එකට එකතු කරගත යුතු. ඊට පස්සේ නාම රූප දෙක වෙන් කරගත්තන් පස්සේ ඊළඟ ඔහු හිත මෙහෙවන්නේ මේවා තියෙන දේවල් නෙවෙයි. මේවා ඇති දේවල්, නිත්‍ය දේවල් නෙවෙයි. මේ දේවල් ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. මොනවද ප්‍රත්‍ය කියලා එයා බලනවා. එක්කෝ ඔහුට හම්බෙනවා කම්ම, චිත්ත, ඊතු, ආහාර කියන මේ ප්‍රත්‍ය හෝ හම්බෙනවා. එහෙම නැත්නම් ස්පර්ශය හෝ නාම රූප කියන ආහාර කියන මේ ප්‍රත්‍ය හෝ හම්බෙනවා. මේ විදිහට ඔහු මේ දේවල්, මේ නාම රූප කියන දේවල් කෙනෙක් ඇති කරන දේවල් නෙවෙයි, ඉබේ ඇතිවන දේවල් නෙවෙයි, ස්පර්ශය නිසා මේ ප්‍රත්‍ය නිසායි හටගන්නේ කියලා ඔහු දකිනවා. ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. එතකොට නාම රූප පරිච්ඡේද ඥානයයි ප්‍රත්‍ය පරිග්ගහ ඥානයයි කියලා මෙන්න මේ දෙක එකතු වුණාම ඇති වෙන නෝනක් තියෙනවා. ඔබ අහලා ඇති සූත්‍ර වලින් ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඔතනින් තමයි කෙනෙකුගේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්නේ. එතකොට කෙනෙක් නාම රූප දෙක විතරක් දැනගෙන ප්‍රත්‍ය දැනගත්තේ නැත්නම් ඔහු පටිච්ච සමුප්පාදය දැනගත්තේ නැහැ. ධම් හදවත දැනගත්තේ නැහැ. ඒ නිසා ප්‍රත්‍ය විතරක් දැනගත්තට නාම රූප දෙක අවබෝධ නොවුනොත් ඔහු ඇතිවීම නැතිවීම බලන්නේ සම්මුති දේවල් තුළ. අනේ අනිච්චයිනි කියලා මේවා නැති වෙලා යනෝනි කියලා අර නාම රූප දෙක අවබෝධ නොවුනොත් ඔහු හේතුඵල ධම දකින්නේ සම්මුතිය තුළ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන එක පරිපූර්ණ වෙන්න නම් නාම රූප දෙක පිළිබඳව නුවණත්, එහි ප්‍රත්‍ය පිළිබඳව නුවණත් දකින්න ඕනේ. එතකොට ඔහු ප්‍රත්‍ය දකින්නේ රූපේ, එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැතිවීම බලන්නේ, වේදනාවේ ඇතිවීම නැතිවීම බලන්නේ, සංඥාවේ ඇතිවීම නැතිවීම මිසක් ඒ සංඥාවට ඈඳගත්තු කෙස්ලොම් නියදත් කියලා හම්බෙන සම්මුතිය තුල නෙවෙයි. ඒ වගේම අපිට හම්බෙන මේ ඉඩකඩන් ආදී වශයෙන් හම්බෙන සම්මුතිය තුල නෙවෙයි දකින්නේ. අන්න එතකොට දැන් එයා මුලා වුණත් එයා තුල ඇති කරගත්තු, තමන් විසින් ඇති කරගත්තු නුවණක් තියෙනවා. අපිට ලෝකේ හම්බෙන තැන පවතින්නේ නාම රූප දෙකක්. ඒ නාම රූප දෙකත් ප්‍රත්‍ය නිසා හට ගන්නවා. ප්‍රත්‍ය නැතුව, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක එයා දකින. ඒක ඔහු උපමා තුලින් හරි සරල දේවල් තුලින්, ගැඹුරු දේවල් වලට යන්නේ නැතුව සරල දේවල් තුලින් අවබෝධ කරගන්නවා. අපි කියමු උදාහරණයක් වශයෙන් ශබ්දය කියන කාරණා. ශබ්දය කියන එක අපිට හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. සිහි කරලා ගන්න පුළුවන් නිරුද්ධ වෙච්ච එකක්. නමුත් ශබ්දය කියන එක අවස්ථාවට යම් දෙකක් ගැටීම නිසායි හටගන්නේ. එතකොට ඒ ශබ්දය ප්‍රත්‍ය දෙකක්, වස්තු දෙකක්, අපි සම්මුතිය උපමාව පැහැදිලි කරොත් වස්තු දෙකක් ගැටීම නිසා ඒ අවස්ථාවටම උපදිනවා. එතකොට මේ ශබ්දය කියන එක වස්තු දෙක තුල තිබෙන එකක් නෙවෙයි. ඒ ශබ්දය කියන එක අවකාශය තුල තිබුණ එකක් නෙවෙයි. එහෙනම් මේ ශබ්දය කියන එක වස්තු දෙකක් ගැටීම නිසා පෙර නොතිබීමයි හටගත්තේ. මේ වස්තු දෙක වෙන් වෙනකොට ඒ ශබ්දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක ධර්මයේ සාමාන්‍ය නුවණක් තියෙන කෙනෙකුට දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ දැක්ම, මේ සාමාන්‍ය අපිට තේරුම් ගන්න පුළුවන් අවබෝධයේ උපමාව හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ශබ්දය කියන එක අපි තේරුම් ගන්නවා මේ ගැටිච්ච ධර්මතාවය තුල තිබුණ එකකුත් නෙවෙයි, අතීතෙන් ආවත් නෙවෙයි, අවස්ථාවට හටගත් එකක්. හැබැයි ඒකෙන් අපිට තව පැහැදිලි වෙනවා මේ ශබ්දය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ ශබ්දය නිරුද්ධ වුණන් පස්සේ ඒ ශබ්දය කවදාවත් අර ගැටිච්ච වස්තු තුළට යන්නේ නැහැ, අවකාශයට යන්නේ නැහැ. එතකොට අපිට නමුත් ඒ වගේම ශබ්දයක් අපිට අහන්න පුළුවන්. හැබැයි අවිද්‍යාවෙන් යුක්ත කෙනා හිතනවා ඒ ශබ්දේ ඉස්සරලා ඇහිච්ච ශබ්දය කියලා අපි සිහි කරගන්නවා. ඒක අපිට වැටහෙන එකක් මිසක් සැබෑව නෙවෙයි. එතකොට ඇත්තටම උනේ ඒ ශබ්දය වුණා නෙවෙයි, අය ඒ සමාන හේතු ගැටීම නිසා ඒ වගේ ශබ්දයක් ඇහුණා. ඒ නිසා අන්න ඒ විදිහට ඔය විදිහේ උපමාවෙන් අපි එතන තියෙන සත්‍ය තේරුම් ගත්තොත් ඊට පස්සේ අපිට අනිත් සියලු ආයතන වලට මේක ආරෝපණය කරගන්න පුළුවන්. අපිට දකින රූපේ ඇත්තක් මෙහෙම නේද? අපි තියෙන රූපයක් දකිනවා. තියෙන රූපයක් කියලා සිහි කරනවා. අන්න මේ නෝනේ ආදේශ කරගන්නවා. මට ඇති බවට රූපේ හම්බුණත් අර ශබ්දේ වගේම යාටත් හම්බෙන්න ඕනේ. මේ රූපේ කියන එකත් චක්කු ප්‍රසාදයට රූපයක් ගැටීම නිසා අවස්ථාවටයි මේ රූපය උපදින. එහෙම හම්බෙන තැන මගේ අවිද්‍යාව නිසා මෙහින් සිහි කරගන්නවා දැක්ක රූපේ, තියෙන රූපේ කියලා අපි සිහි කරගන්නවා. ඒක අපිට හිතෙන හැටි මිසක්, මට වැටහෙන හැටි මිසක් මේක සැබෑව නෙවෙයි කියලා. අන්න ඒ විදිහට අපි අර උපමා අනුසාරයෙන් අනිත් ආයතන වලට ගන්ධය, රසය, පොට්ටබ්බේ, කයට දැනෙන ස්පර්ශේ මේවා ඔස්සේ මෙන්න මේ දේ හොඳට අවබෝධ කරගන්න. ඔන්න ඕක තමයි මේ අපි නාම රූප පරිච්ඡේද ඥානය හා ප්‍රත්‍ය කියන එක මේ අපි තුලින් මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න භාවනා තුලින් උත්සාහවත් වෙන එක. ඒ සඳහා අපිට අර කියන අවබෝධය අවශ්‍යයි. එතකොට මහත්මයා මේ අවබෝධය ගන්න ගොඩාක් විට මේ රූපය තුලින් ඇහැට පෙනෙන දේ තුලින් අමාරුයි. මේක ගොඩාක් අපේ හිත මුලා කරනවා, කෙලස් ගොඩාක් ඇති කරනවා. ඒ නිසා අර කියන රසය තුලින්, කයට දැනෙන ස්පර්ශය තුලින්, ශබ්දය තුලින්, ගන්ධය තුලින් මේක අල්ලගන්න පහසුයි. ඊට පස්සේ අපිට අමාරු වන ඒ රූප ආයතනයට තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවබෝධ කරගත්තන් පස්සේ වර්තමානයේ එයා ඇත්තක් තමන් විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්නවා. එහෙනම් මේ අපිට පේන දේවල් මට තියෙනවා කියලා වැටහුණාට මේ අවස්ථාවේ ස්පර්ශය නිසා, හේතු ගැටීම නිසා උපදිනවා නේද? ඒද උපදින්නේ මේ සම්මුති ගෙවල් දොරවල් ඉඩ කඩන් නෙවෙයි, මේ නාම රූප ධර්මයක්. මේ නාම රූප ධර්මයන්ට නේද අපි මේ යම් යම් දේවල් ගැටගහන්නේ කියලා අන්න මේ අවබෝධයේ ගත්තු කෙනා මේක ගලපනවා තුන් කාලෙට. ඒක එන්නේ සම්මර්සන ඥානෙ. ඔන්න දැන් අපි කෙටියෙන් කිව්වේ නාම රූප පරිච්ඡේද මේ සමවෙන්න අනිච්චානුපස්සනාවේ මුල. ඔන්න ඔය ටික දැන් එයා අනිච්චයට ආරම්භය. මෙතනත් යම් ප්‍රමාණයක යාට අර හේතුඵල ධම වඩනකොට අනිච්ච වැටහෙනවා. නමුත් මේකේ මුල. ඊට පස්සේ මෙයා, නමුත් මෙයාට දැන් මේ නාම රූප දෙක වෙන් වුණාට ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන නුවණ යම් ප්‍රමාණයකට ආවට මේ තාක් සංසාරේ හුරු කරපු පුරුදු කරපු කෙලෙස් නිසා නැවත නැවත මුලා වෙනවා. අන්න ඊට පස්සේ යාට හම්බෙන සම්මර්සන ඥානය කියලා කොටසක් එක අපිට හම්බෙන්නේ පටිසම්භිදා මග්ගේ හම්බෙනවා. සම්මර්සන ඥානය කියන එක සම්මර්සන ඥානයෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පංච උපාදානස්කන්ධයේ එකලොස් ආකාරයට පෙන්වලා තියෙනවා. එතකොට අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර, ළඟ, හීන, ප්‍රණීත ආදී මේ විදිහට යාට හම්බෙන හැම රූපයක් අතීතේ යමක් සිහි වුණා නම් ඒකද දැන් මේ අවබෝධ කරගත්තු නුවණෙත් එන්න තියෙනවා. අතීතේ නිරුද්ධයි. නමුත් මටයි වැටහෙන්නේ තියෙනවා වගේ කියලා. අවිද්‍යාව නිසා මෙහෙට වැටහෙන අදහසක් අතීතේ යමක් හටගත්තා නම් ඒක එතනම නිරුද්ධ වුණා කියලා අන්න අර නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ප්‍රත්‍යස්ස කරගත්තු නුවණෙත් එන්න තියෙනවා. අනාගතේ යමක් වැටහෙනකොටත් ඒ වගේ. මෙන්න මේ විදිහට මහත්මයා මේ නුවණ අපිට දැකපු අහපු දේවල් එහෙම නැත්නම් අනාගතය පිළිබඳ සිහි වෙන මෝඩකමට තියන්න තුන් කාලෙ ගෙවිලා යනවා. අතීතය අනුව ගියපු මෝඩකම ගෙවෙන්න පටන් ගන්නවා. අනාගතය අනුව ගියපු මෝඩකම ගෙවෙන්න පටන් ගන්නවා. කොහොමද ගෙවෙන්නේ ඒක? එයා දැනගත්ත හැම වෙලාවෙම යමක් වර්තමානයේ හටගත්තා නම් ඒක නිරුද්ධ වෙනවා. ශබ්දයක් ඇහිම කියන එක අපිට රූපේ පදනම් වෙලා විතරක් කෙරෙන්නේ නැහැ. ශබ්දේ ඇහිම වෙනවනම් වෙන්නේ නාම රූප දෙකම එකතු වෙලා. රූපෙන් කරන්න එක් කෘත්‍යයක් පමණයි. නමුත් නාම ධර්මයන්ගෙන් තමයි මේ ශබ්දේ ඇහෙනවා කියන කාරණාවෙන්. එනිසා යම් ශබ්දයක් ඇහිම සඳහා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ධර්මතා පහ සම්බන්ධ වුණා නම් ඒ සියල්ලම රූපයත්, වේදනාව, සංඥාවත්, සංකාරයත්, විඥානයත් කියන මේ සියල්ලම ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා ඇති කරගත්තු නුවණක් තියෙනවා. අන්න ඒ නිසා ඒ නුවණෝ තුන් කාලයට ගලපනවා. අතීතයේ යමක් සිහි වෙනකොට නැහැ, ඒක ඒ මොහොතේම හටගත්තා. එතන තිබු වේදනාව, සංඥාව, සංකාරය, හිත මේ සියල්ලම නිරුද්ධ වෙනවා කියලා අන්න අර මෝඩකම ගෙවලා ගන්න. අන්න ඒ විදිහට එයා මේ සම්මර්සන ඥානය තුළින් අර මෝඩකම ගෙවලා දාන. මේ විදිහට අතීතය අනුව ගියපු, අනාගතය අනුව ගියපු මෝඩකම ගෙවුනොත් තමයි එයාට වර්තමානයේ කියන එක එළඹ සිටින්නේ. එනිසා කෙනෙකුට වර්තමානයේ තුල ජීවත් වෙන නම්, වර්තමානයේ තුල හිත පවත්වන්න නම්, මේ අනාදිමත් සංසාරයේ මේ දැකපු දේවල්, අහපු දේවල් ඉන්න කෙනා කියලා මෙන්න මේ මෝඩකම ගෙවෙන්න ඕනේ. ඔන්න ඔය මෝඩකම ගෙවෙන්න ওই විදිහට එයා ප්‍රායෝගිකව, හැබැයි ඒක ඇස් දෙක පියාගෙන විතරක් නෙවෙයි, එදිනෙදා කටයුතු කරන හැම මොහොතකම මෙයා මෙන්න මේ නුවණ තිය තියා අතීතයේ ගෙවලා දාන. හැබැයි අපිට අතීතය සිහි කරන්න පුළුවන්. හැබැයි අපි තියන අතීතයක් සිහි කරනවා නෙවෙයි කියලා දකින්න. යම්කිසි කෙනෙකුගේ, අපි කියමු කෙනෙකුගේ තාත්තා මැරිලා, අම්මා නැති වෙලා, නමුත් අපිට තාත්තා ගැන සිහි කරන්න පුළුවන්. හැබැයි ඔහු කවදාවත් ඒ තාත්තා හොයාගෙන යන්නේ නැහැ. ඉන්න තාත්තා සිහි කරන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා තාත්තා හොයාගෙන යන්න බෑ, තාත්තා මැරිලා කියලා. අන්න ඒ වගේ අපි අතීතයේ සිහි කරන්න පුළුවන්. සිහි කරාට හැබැයි ඔහු තියන අතීතයක්, දැකපු දෙයක්, අහපු දෙයක් සිහි කරන්නේ නැහැ. ඇයි? ඔහුට අරන්න කියපු අර ධම්මටිති ඥානීය තියෙන නිසා. එනිසා කෙලස් නිරුද්ධ කරත්, රහතන් වහන්සේ නමකටත් අතීතයේ අරමුණු කරලා අනාගතයේ අරමුණු කරලා කටයුතු කරනවා. හැබැයි ඒ උතුමන් වහන්සේ තියන අතීතයක් කියලා ගන්නේ නැහැ. සිහි කරන්න පුළුවන්, සම්මුතියේ කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ විදියට සම්මර්සන ඥානිය තුළින්, සම්මර්සන ඥානිය ඉඳන් උදයබ්බේ ඥානිය දක්වා මේ කොටසට කියනවා අනිච්චානුපස්සනාවේ මැද කියලා. මේ තුළින් කරන්නේ අනිච්චානුපස්සනාව තුළින්, මෙතන අනිච්චානුපස්සනාවෙන් කරන්නේ කෙලෙස් ටික, ආශ්‍රව ටික පුරුද්ද ගෙවලා දාන එක. අනිච්චානුපස්සනාවේ ආදියෙන් කළේ අනිච්චානුපස්සනාවට භූමිය හදාගන්න එක, පිහිටන තැන හදාගන්න. ඒ සත්‍ය ඥානෙ පලනම් කරගෙන ඔහු අන්නාර ටික වර්තමානයකට හිත ගන්නවා. කෙලෙස් ටික, ආශ්‍රව ටික 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 යටපත් කරලා ගෙවලා දානවා. මේ විදිහට අනිච්චානුපස්සනාවේ මැද සම්පූර්ණ කරගත්තාන් පස්සේ, ඒ කියන්නේ අතීතය අනුව ගියපු, අනාගතය අනුව ගියපු කෙලෙස් ඔහුගේ ගෙවුනම් පස්සේ හිත ස්වභාවයෙන්ම වර්තමානයකට එනවා. වර්තමානයේ තුල ඔහු ජීවත් වෙනවා. අන්න එතන තමයි ඔහුට ඊළඟ හම්බෙන්නේ උදයබ්බේ ඥානය කියන එක. ස්කන්ධයන්ගේ උදේවය දැකීමේ නෝන. දැන් බලන්න, ඔහුට දැනුයි උදේවය හම්බුනේ. රූප, වේදනා, සංඥා, සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම, සැබෑ ඇතිවීම නැතිවීම දැනුයෝට හම්බෙන. නමුත් අද බොහෝ අය මට අහන්න ලැබින්න, දැකින්න ලැබෙන එකක් තමයි මේ විපස්සනාව පටන් ගන්නකොට ඔහු උත්සාහවත් වෙන්නේ මේ අනිච්ච, එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම, පංච උපාදාන ස්කන්ධයේ උදේවැය දකින්න තමයි බොහෝවට අය පෙළඹෙන්නේ. නමුත් මේ පරමාර්ථ ධර්මයන් අරමුණු නොවි, අතීත අනාගත වශයෙන් ගියපු මේ කෙලෙස් ගෙවෙන්නේ නැතුව කවදාවත් ඔහුට සැබෑ උදේවැයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා සැබෑ උදේවැය පෙන්වන්නේ පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බේ ඥානං. වර්තමාන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැකීමයි උදේවැය නෝන කියලා කියන්නේ කියන එක පටිසම්භිදා මග්ගේ ඒ පෙළගහමින් අපිට පෙන්වනවා. එනිසාන්නේ ඒ විදිහට වර්තමානයකට හිත අරගෙන ඔහු අන්න වර්තමානයේ හම්බෙන ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින. දැන් ඔහු දකින්නේ අතීතයේ දේවල් වල නෙවෙයි, අනාගතයේ දේවල් වල නෙවෙයි, වර්තමානයේ හට ගන්න දේවල් වල. එහෙත් ඔබ හොඳට මතක තියාගන්න පුළුවන් මේ තැන්වලත් සම්මුතියට ගැට ගහන්න පුළුවන්. ශබ්දයක් ඇහෙනකොට මිනිස්සේ දෙයක් කියලා ගැට ගහන්නේ නැතුව මේ කනට පරමාතු ශබ්ද ටිකක් වර්තමානයේ හටගත්ත නිසා, ඒ නිසා මේ ඇහිම කියන කාරණාව වෙනවා කියලා ඔහුට එක්කෝ ශබ්දය කියන එක පරමාර්ථ ධර්මයේම ඔහු අරමුණු වෙලා, ඒ පරමාර්ථ වර්තමානයේ හටගත්තු ධර්මය දැන් ඊළඟ විශේෂ කාරණාව තමයි මහත්තය, අපි සමහර විට පරමාර්ථ ධර්මයේ අරමුණු කරනවා. අපි කිව්ව පටවිය අරමුණු කරනවා, ශබ්දේ අරමුණු කරනවා, වර්ණ රූපේ අරමුණු කරනවා. එහෙත් ඔහුට තියෙන වර්ණේ අරමුණු, ඔහුට තියෙන පටවිය අරමුණු, එහෙත් ඔහු සැබෑ සම්මාදීතියටපත් වෙලා නැහැ. ඒ නිසා ඔහු හැම වෙලාවෙම වර්තමානයේ හටගත් මේ මොහොතේ හටගත් ශබ්දයක් දැක්කොත් එයා නැවත ඒ ශබ්දය සිහි කරන්න යන්නේ නැහැ. ඇයි? ඔහු දන්නවා මේ ශබ්දෙ මේ මොහොතේ හටගත්තා නම් මේක මේ මොහොතෙම නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහට වර්තමානයක් තුල ඔහුට ආයතන 6ට හම්බෙන හැම දෙයකම වර්තමානයේ හටගන්න බව දකිනවා. ඒකද සම්මුතියෙන් වෙන් වෙලා පරමාර්ථ වූ ධර්මයන්ගේ හට ගැනීමයි දන්නේ, පරමාර්ථයන්ගේ නිරෝධයයි දකින්නේ. මෙන්න මේ විදිහට ඔහු උදයබ්බ්‍ය ඥානයේ ටික ටික මුහුකරන්න අන්න ඔය උදයබ්බ්‍ය ඥානය හා ඉතුරු විපස්සනා ඥාන, භංග ඥානේ, බයතුපට්ඨාන ඥානේ, ආදීනව ඥාන ආදී මේවා සමහර අය දන්නවා ඇති. එතකොට මෙන්න මේ ටික තමයි අනිච්චානුපස්සනාවේ පරියෝසානේ, අවසානේ. ඔය කියන උදයබ්බේ ඥානයේ ඉඳන් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය දක්වා සියලු කොටස් විසුද්ධි ක්‍රමයට ගත්තොත් උදයබ්බේ ඥානයේ ඉඳන් එතකොට හම්බෙන්නේ අපිට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ පටන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය දක්වා මේ කොටස් ටික අපිට හම්බෙන්නේ අනිච්චානුපස්සනාවේ පරියෝසානේ හැවත් අවසාන කොටස ඇතියට. මෙන්න මේ විදිහට අනිච්චානුපස්සනාවේ පෙළ ගැසීම අනුපූර්ව ප්‍රතිපදාව, ඕක තමයි අනිච්චානුපස්සනාවේ හම්බෙන්නේ. එතකොට මේ අනිච්චානුපස්සනාවට හැම වෙලාවෙම ඔහුට අනිත්‍ය ධර්ම ටික අරමුණු වෙලා තියෙනවා. හිතන බවක් නෙවෙයි, අරමුණු වෙලා තියෙන. පටවිය කියන එක, වර්ණයේ කියන එක, ශබ්දයේ කියන එක අරමුණු වෙලා තියෙන. අන්න ඊට පස්සේ ඔහු දකිනවා අනිත්‍ය ලක්ෂණය. ඔහු දකින්නේ ප්‍රත්‍යක්ෂවයි දකින්නේ. කොහොම දකින්නේ? එයාට දැන් අපි කියමුකෝ මේක හොඳට තේරුම් ගන්න පුළුවන් පහසු දෙයක් තමයි අපේ ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට. ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට ඒ ශරීරයට හිත යොමු කරගෙන ඉන්නකොට අපිට කයට දැනෙන දේවල් ටිකක් තියෙනවා. අපිට තද ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සීතල ගති දැනෙනවා. මේවා දැනෙනකොට ඔබ හොඳට මේවට හිත යොමු කරගෙන ඉන්නකොට පේනවා මුලින් දැනිච්ච තද ගතිය නෙවෙයි පසුව දැනෙන. එහෙනම් මුලින් දැනිච්ච දේ නිරුද්ධ වෙලා තමයි ඊළඟ දේ දැනෙන්නේ. ඒකත් තව අපි ඕලාරිකව ගියොත් අපිට හම්බෙනවා. අපි යමක් අහනකොට, එහෙම නැත්නම් ඔසවනවා කියන කාරණාව අපි සිද්ධ කරනකොට, අපි අත දිගහැරලා තියෙනකොට එතන තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ නාම ධර්ම හා එතන අපිට දැනීම් වශයෙන් හටගත්තු ඒ හිතක් තියෙනවනම්, වේදනාවක් තියෙනවනම්, සංඥාවක් තියෙනවනම් මේ ටික අත දිගහැරලා තියෙන අවස්ථාවේ අත හකුලවනකොට අතන තියුණාම රූප සියල්ලම නිරුද්ධයි කියලා අපිට ඕලාරිකව බලන්න පුළුවන්. දැන් මේ සම්මුතියත් එක්ක තමයි මේ පැහැදිලි කරන්න, මේක නැතුව පැහැදිලි කරන්න බෑ. අන්න ඒ විදිහට හිටගෙන ඉන්නකොට ඇත්ත හටගත්තු නාම රූප ටිකක් තියෙනවනම් වාඩි වෙනකොට ඒ නාම රූප ටික නිරුද්ධයි කියලා මේ උදේවැය අපිට ඔය විදිහට ඕලාරිකව පටන් ගන්න පුළුවන්. මොකද මේක හරි අමාරුයි කෙනෙකුට මේ වර්තමානයේ උදේවැය අල්ලගන්නවා කියන එක. ඒ නිසා අපිට මේ විදිහට ඕලාරිකව Tamanට වැටහෙන තැන ඉඳන් පටන් ගන්න පුළුවන්. එතකොට අපි උදේ කාලේ අපි දැකපු දේවල්, අහපු දේවල්, මට හිතිච්ච දේවල් දවල් වෙනකොට කෝ ඒ සියල්ලම නිරුද්ධ වුණා නේද? දැන් හටගත්තනේ තව මොහොතක් යනකොට කෝ දේවල් අපි සිහි කර කර බල බල ගලපා ගන්නවා. මේ විදිහට පටන් අරගෙන යා නුවණ ටික ටික අරන් යවිලා ඒ මොහොතේ හටගන්නකේ නිරුද්ධ වීමත් දකින්න පුළුවන් වෙනවා. මේ විදිහට අනිච්චානුපස්සනාවේ එයාට ඇස්පන පිටම Tamanට මේ කයට දැනෙන දේ වෙනස් වීම දැන දැකගෙනම, හිතලා නෙවෙයි, එයා ප්‍රත්‍යක්ෂ නොවනින් දැන දැකගෙනම එයාට ඇති වෙන නෝනක් තියෙනවා. ඇත්තටම මම තියෙනවා කියලා හිතුවට මේ දේ වෙනස් වෙනව නේද කියලා ඔහු නුවණින් අත්දකිනවා. මෙන්න මේ අත්දැකීම මේ නුවණ තමයි ඇත්තටම අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. හටගත්ත දේ නිරුද්ධ වෙන බව, තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා, තමන්ට වැටහෙන දේ විපරිණාම වෙන බව, තමන්ට තේනවා එක වෙනස් වෙන බව. මෙන්න මේ ලක්ෂණ ටික ඔහු දකිනවා. පඨවි ආපෝ තේජෝ රූප ධර්මයන්ගේ ලක්ෂණ ටික දකිනවා. අන්න මේ ලක්ෂණ දැකීම නිසාම ඔහුට ඇතිවෙන නුවණක් තමයි ඔහු ඉන්නවා තියෙනවා කියලා ගත්තු දේවල් හටගත් සැනින් බිඳිලා යනවා, ආකාර විකාර වෙනවා, තමන් හිතන ආකාරයට පවත්වන්න බෑ කියලා ඇතිවෙන නුවණක් තියෙනවා. මෙන්න මේ නුවණ නිසා ඔහු මේවා කෙරෙහි කලකිරෙනවා, ඔහු මේවා කෙරෙහි නොඇලෙනවා. ඒ නිසාම ඔහුට අන්න අර කියන මාර්ගයක් දක්වා නුවණ එනවා. ඒක ඔබ අහලා ඇති අනිච්චානුපස්සනා දේශනා ඇහුවනම් මම පැහැදිලි කරපු, මේ සඳහා තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කරපු උපමාවක් තිබුණා. ඒක අට කතාවෙම සඳහන් වෙන උපමාවක්. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් පාත්‍රයක් ගන්න කියලා කල්පනා කර කර අවශ්‍යතාවයක් තියෙනවා කියලා කල්පනා කර කර ඉන්නකොට පාත්‍ර විකුණන වෙළෙන්දෙක් එනවා. පාත්‍ර විකුණන වෙළෙන්දෙක් එනකොට මේ භික්ෂුන් වහන්සේ බොහෝම සතුටටපත් වෙලා මේ පාත්‍රය ගන්න යනවා. පාත්‍රේ ගන්න නම් ඔහු නිකම්ම ගන්නෙ නෑ, මේක පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඔහු පරීක්ෂා කරලා බලනකොට ඌට පේනවා මේ පාත්‍රේ සිදුරු ටිකක්, සිදුරු තුනක් ලකින්න ලැබෙනවා. දැන් ඔහු මේ පාත්‍රේ ගැනීම අත්හරිනවා. ඔහු පාත්‍රේ ගත්තේ නැත්තේ කොමක් නිසාද? පාත්‍රේ නම් අවශ්‍යයි, නමුත් මේ පාත්‍රේ සිදුරු තුනක් තියෙනවා, ඒ නිසා මේ පාත්‍රයෙන් වැඩක් නෑ. ඒ නිසා ඌ කලකිරුනේ සිදුරු වල නෙවෙයි, ඔහු කලකිරුනේ පාත්‍රේ. පාත්‍රේ කලකිරුනේ කුමක් නිසාද? පාත්‍රේ සිදුරු සහිතයි කියලා දැකපු නිසයි කලකිරුනේ. එනිසා අපි කලකිරෙන්නේ අනිත්‍ය ලක්ෂණයන්ගේ නෙවෙයි, කලකිරෙන්නේ අනිත්‍ය ධර්මයන්ගේ. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ කලකිරෙන්නේ. ඇයි පරමාර්ථ ධර්මයන්ගේ කලකිරෙන්නේ? මේ පරමාර්ථ ධර්මයෝ හටගෙන නිරුද්ධ වෙනවා, ආකාර විකාර වෙනවා, අසාර දෙයක් කියලා දකින නිසා ඔහු පරමාර්ථ ධර්මයන්ගේ කලකිරෙන. අන්න ඒ නිසා මේ වගේ යම්කිසි කෙනෙක් මේ පරමාර්ථ ධර්මයෝ දැකලා මේ පරමාර්ථයෝ මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි කියලා දැක්කහම ඔහු කලකිරෙන්නේ රූපේ, ඔහු කලකිරෙන්නේ වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ. ඇයි? අපිට පේනවා ඇහෙනවා කියන තැන තියෙන්නේ මේ දේවල්. එහෙනම් මේ වගේ ස්වභාවය මොකද්ද? අසාර දේවල්, හටගත් සැනින් බිඳිලා යන දේවල් කියලා දකින නිසා ඔහු සැබෑ වූ ධර්මයන්ගේම කලකිරෙනවා, සැබෑ වූ පරමාර්ථ ධර්මයන්ගේම කලකිරෙනවා, සැබෑ වූ දේවල් වලින් මිදෙනවා. ඒ නිසා අපි මිදිය යුත්තේ සම්මුතියෙන් නෙවෙයි, මේ සංකත ධර්මයන්ගේ මිදිය යුත්තේ, සංකතයන්ට මුලා වෙන බවෙනුයි මිදිය යුත්තේ. මෙන්න මේ විදිහට එයා සැබෑ අනිච්චානුපස්සනාව කියන එක ඔන්න ওই විදිහට වැඩෙනවා. දැන් මේ නුවණ යාට හොද පරිපූර්ණ වූ සම්මාදිට්ඨිය. මේ නුවණ යාට තියෙන්නේ දැන් භාවිත බහුලීකත කරා. නැවත නැවත මේක වඩන්න, දියුණු කරගන්න තියෙන්නේ. දියුණු කරගන්න දියුණු කරගන්න ඔහුට අන්න අර සම්මාදිට්ඨිය මොහු කරනවා. මේ ලෝකේ කලකිරෙනවා. ලෝකේ කලකිරීම නිසා නොඇලෙනවා. නොඇලෙනුත් ඔහු මිදෙනවා. මාර්ග සිතක් උපදින තැනට එනවා. මාර්ග සිතක් කියලා කියන්නේ ලෝකයට ඇලුම් කරන එක, ලෝකයේ සංකත ධර්මයන් අරමුණු කරන එක වෙනුවට සංකතයෙන්ගෙන් පරමාර්ථ ධර්මයන්ගේ අනුපාද නිරෝධය කියන එක අරමුණු වෙන දෙයක් තමයි මාර්ගඵලයන් වෙන්නේ. එහෙනම් ඒ මාර්ගඵලයක් උපදින්න නම් අපිට මේ සංකතයන්ට ඇලුම් කරන බව, සංකතයන් අරමුණු කරන බව ඔහුගේ ගෙවෙන්න ඕනේ, නිරුද්ධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් කවදාවත් මාර්ගසිතක් උපදින්නේ නැහැමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපේ ප්‍රාර්ථනාවක් තිබුණාට සෝවාන් වෙන්න, සෝවාන් මාර්ගසිත උපදවා ගන්න, ඔහු ඇලුම් කරන්නේ සංකත දේවල් වලට නම්, ඔහු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් ඉන්නේ සම්මුති දේවල් නම් අයත් ඔහුට සම්මුතියක් තමයි හම්බ වෙලා තියෙන්නේ. එනිසා සම්මුතිය අරමුණු කරන කෙනාට, සම්මුතියේ මුලා වෙලා ඉන්න කෙනාට, සංකතයේ තුල ඉන්න කෙනාට, ඒ කියන්නේ සංකතයේ තුල ඉඳගෙන අපි ධාතු වශයෙන් පිළිකුල් වශයෙන් බැලුවට එහෙත් ඔහු සංකතයෙන් මිදෙන්නේ නැහැ. ඇයි? ඔහු සංකතයේ ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න, සංකතයෙන් මිදිලා අසංකත වූ දේ අරමුණු වෙන්න නම් ඔහු සංකතයට කලකිරෙන්න ඕනේ, සංකතයට නොවැළෙන්න ඕනේ. එහෙනම් ඔහුගේ ප්‍රතිපදාවත් ඒ විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා මහත්වයේ ප්‍රතිඵලය අනුවයි මාර්ගයේ තීරණය වෙන්නේ, තැන අනුවයි මාර්ගයේ තීරණය වෙන්නේ. ඒ නිසා ඒ තැන ඉලක්කය පිළිබඳ අපිට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ අවබෝධය තුළ මේ තැන දේ අනුවයි අපිට මාර්ගයේ තීරණය වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් හරියට අවබෝධ කරගත්තොත් යන තැන මොකද්ද කියලා ඔහුට මාර්ගයේ කිසි කලකට වරදින්නේ නැහැ. ඔහුට යම් විදියකින් නොදන්නාකම නිසා මාර්ගයේ කියන එක කෙනෙක් වැරදිවට කිව්වත් ඔහු දන්නවා මේ විදියට මෙතෙන්ට යන්න බෑ කියලා. ඇයි? ඔහු තැන හරියට අවබෝධ කරගත්ත නිසා. එනිසයි සම්මා දිට්ඨිය කියන එකට අර්ථ දක්වන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං මාර්ගේ නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියලා. සම්මා දිට්ඨියට දුක පිළිබඳව සමුදය පිළිබඳව විතරක් අහගත්තු නෝන මදි. මාර්ගයේ පිළිබඳව නිරෝධයේ පිළිබඳව නුවණ තිබිය යුතු. සතර තැනම නුවණ තිබුණොත් තමයි සම්මා දිට්ඨිය පරිපූර්ණ. ඒක ප්‍රත්‍යක්ෂ කිරීමෙන් විතරක් නෙවෙයි, අපි තව කෙනෙකුගෙන් සුතමේ ඥාණින් අහගන්නකොටත් මේ සතර ස්ථාන පිළිබඳවම නුවණ, අපි මේ හතරට ගලපලාම මේ නුවණ අහගත යුතුයි. ඉතින් අන්න ඒ විදිහට අපි මේ මාර්ගයක් දක්වා උපදවා ගන්නකොට ඒ විදිහේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි අපිට මේ විපස්සනා ඥානමගින්, එහෙම නැත්නම් මේ සප්ත විසුද්ධි මගින් පෙන්නලා තියෙන්නේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ විදිහට අපිට පෙළක් පිළිවෙලක් පෙන්වන්නේ. මේක අනුපූර්ව මේ ගමන් මග යා යුතුයි. මැදින් පටන් ගත්තට මේක හරියන්නේ නැහැ. ඒ නිසා මේ ඒ කියන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය නැතුව, එහෙම නැත්නම් මේ කියන මේ කාරණා නැතුව කවදාවත් උදේවැය බැලුවට වැඩක් නැහැ. ඒක කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. දිට්ඨි විසුද්ධිය කියන කාරණාව නැතුව කවදාවත් උදේ මේ අර ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒතකොට දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? දිට්ඨි විසුද්ධිය කොතනින්ද සම්පූර්ණ වෙන්නේ? අන්න එතකොට අපිට ධර්මයේ පෙන්නනවා නාම රූප පරිච්ඡේදඥානේ හා පච්චේ පරිග්ඝා ඥානේ කියන මේ දෙක, දේ නුවණවල් දෙක එකට සම්බන්ධ වෙච්ච තැන දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ඒක තව විදිහට කියනවා ධම්මට්ඨිති ඥානේ කියලා. කියන්නේත් ඔන්න ඔය නාම රූප පරිච්ඡේදඥානේ හා පච්චේ පරිග්ඝා ඥානේ කියන නුවණ දෙක එකතු කරලා තමයි ධම්මට්ඨිති ඥානේ කියලා කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට කෙනෙකුගේ විපස්සනාවක් පෙළගස්වාගෙන අනුපූර්ව පැමිණියොත් අතරමැදින් යන්නේ නැතුව, මුල් දේවල් අවබෝධ කරගන්නේ නැතුව, අපි හදිස්සියට කියලා ඉක්මනට මාර්ගඵල ලබන්න කියලා කෙටිගම හොයනවා. කවදාවත් මේ කෙටියෙන් හෝ කියනවනම් කියන්න වෙන්නේ මේ අනුපූර්ව ප්‍රතිපදාවයි. කෙටි වෙන්නේ මාර්ගයවත් දේශනාවක් නෙවෙයි. කෙටි වෙනවනම් කෙටි වෙන්නේ තම තමන්ගේ නුවණ මත. කවදාවත් කෙනෙකුට නැති නුවණක් තව කෙනෙකුට දෙන්න බෑ. මේ කෙටි කියලා මේ වෙන දේවල් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කෙටියෙන් කිව්වත් විස්තරව කිව්වත් අවබෝධය කියන එක තමන්ගේ නුවණ මත සිද්ධ වෙන එක. ඒක තමන් ඇති කරගත යුතු දෙයක් මිසක් මේ මාර්ගඵල කියන ඒවා, ධ්‍යාන කියන ඒවා තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමන් විසින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤ, තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. ඉතින් අන්න ඒ නිසා බොහෝ අය මේ තැන් වලට මුලා වෙනවා. ඉක්මනට නිවන් දකින්න කියලා ගිහිල්ලා ඇතම් දේවල් වලට මුලා වෙනවා. ඉතින් ඒ නිසා බොහෝ අය කැමති අලුත් දේවල්, වෙනස් ආකාරයට කියන දේවල් වලට බොහෝ අය යනවා. ඒ නිසා ඒ වෙනස් දේ, අපිට නොතේරෙන දේ, ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, ඇත්ත නොවෙන්නත් පුළුවන්. ඒ නිසා කෙනෙකුට වැටහුණාට මේකම ඇත්ත කියලා අපිට පිළිගන්න බෑ. ඒක අපිට ධර්මයට ගලපා ගන්න වෙනවා. ඒ නිසා අද යම් අර්ථයක් ගන්නකොට විශේෂයෙන් කල්පනාකාරී වෙන්න වෙනවා අපිට මේ ධර්මයේ අර්ථය ගන්න. ඒ කොමක් නිසාද? පුරාණ කාලයේ අතීතයේ අපිට ධර්මයක් අහගන්න බය වෙන්න ඕනේ නෑ. අපිට මාර්ගඵල ලාභී රහතන් වහන්සේලා පැහැදිලිව දකින්න ලැබුණා. අද මේ මාර්ගඵල ලාභීන් කියන තැන්වලත් අපිට සැක උපදිනවා උන්වහන්සේලා ක්‍රියාකලාපයන් තුළ. ඒ වගේම උන්වහන්සේලාගේ ඒ ධර්ම න්‍යායන් තුළ මේ සියලු ධර්මතාවයන්ට අභිධර්මයේට සූත්‍රවල ඇතැම් දේවල් වලට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක විශ්වාස කරන්න බෑ. ඒ නිසා අද අපිට පැහැදිලිව නිවැරදි සම්මාදිට්ඨිය මතු කරගන්න නම් ඒ ආචාර්ය පරම්පරාවෙන් ආපු මේ ධර්මයේ හොඳට ගවේෂණය කරන්න ඕනේ. ඒකට සූත්‍ර විතරක් පදනම් වෙලා මදි. එසා අභිධර්මයේ පිටකේ ගවේෂණය කරන්න ඕනේ. ඒහා බැඳුණු අට කතාව ගවේෂණය කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ අට කතාව මේ අනුසාරයෙන් මේ මෑතක ගුණවුද වයවුද තපෝවුද ඒ ප්‍රතිපත්ති පුරපු ස්වාමීන් වහන්සේලා මේක ප්‍රායෝගික දැක්කේ කොහොමද කියලා අපිට ආචාර්ය පරම්පරාවේ අදහස විමසන්න වෙනවා. මෙන්න මේ විදිහේ දැනුම් සම්භාරයක් තුළින් තමයි අපිට අපි භාවනා කරනකොට හෝ යම් කෙනෙක් යමක් කියවනම් ඒ කියපු දේ ඇත්තම සම්මාදිට්ඨියද ආර්ය සම්මාදිට්ඨියද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චංකි සූත්‍රයේ එහෙම පෙන්නනවා මහණෙනි මේ ධර්මතා පහක් තියෙනවා. මෙලොවම දෙවදෑරුම් විපාකේ තියෙනවා. ඒ අතර එකක් තමයි දෙත්ති නිජ්ජානක්ඛන්තිය කියන. ඒ අතර සද්ධාව, රුචිය, අනුශ්‍රවය, ආකාර පරිවිතර්කයේ දෙත්ති නිජ්ජානක්ඛන්තිය කියන මෙන්න මේ ධර්මතා පහ කියනවා මෙලොවම දෙවදෑරුම් විපාක තියෙනවා. ඒ කියන්නේ සද්ධාව කියන එක අපි සද්ධාව තිබුණු පළියටම කෙනෙක් යමක් කියන දේ ඇත්තයි කියලා පිළිගන්න සමාවෙන්න සද්ධාව කියලා කියන්නේ අපි විශ්වාසය. එතකොට ඒ විශ්වාසය සද්ධාති තථාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා. ඒක තමයි සද්ධාවේ සැබෑ අර්ථය. එතකොට මේ විදිහට කෙනෙකුට අහපු දෙයක් විශ්වාස කරපු පමණකින් ඒක සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. තමන්ට යමක් ඒ කියන විදිහට හිතනවා. හිතනකොට තමන්ට ඇත්ත වගේ පේනවා. හැබැයි මහණෙනි ඒක ඇත්තම කියලා පිළිගන්න බෑ. පිළිගන්න එපා. ඔබට ඔය මෙනෙහි කරනකොට වැටහිච්ච දේ තුළ ඇත්ත වෙන්නත් පුළුවන් බොරුව වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ මෙනෙහි කරනකොට තමන්ටම දහම වැටහෙනවා. හැබැයි වැටහුණු දේ දිට්ඨි නිජ්ජානක්ඛන්තිය මේ තුල ඔබට වැටහිච්ච දේ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ඒක එකපාරම ගන්න බෑ. ඇයි? මේ ධර්ම අනුසාරයෙන් ඔබට වැටහිච්ච දේ මට වැටහිච්ච දේ. එහෙනම් මේ වැටහිච්ච දේ ඇත්තමද වැටහුණේ කියලා බලා ගන්න අද අපිට රහතන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ. ඒක දුෂ්කරයි. එහෙනම් අපිට යන්න වෙනවා පෙළදාමට. අභිධර්ම පිටකයට යන්න වෙනවා. සූත්‍ර පිටකයට යන්න වෙනවා. ඉතින් මම පෞද්ගලික දකින්නේ මේ සූත්‍ර පිටකයටත් වඩා අභිධර්ම පිටකයෙන් මේ පැටලවිල්ල ලෙහා ගන්න පුළුවන්. මේ කියන පරමාර්ථ ධර්මයන්, නාම රූප ධර්මයන්, භූමි වශයෙන්, පුද්ගල වශයෙන්, ඒ කෙනාගේ ස්වභාවයන් ගැන හිතන්නේ නැතුව පිරිසු පරමාර්ථ ධර්මයන්ගේ ඒ වගේ සැබෑ ස්වභාවය බෙදලා විග්‍රහ කරලා පුළුල් කරලා කොටස් කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේ මේ අභිධර්ම පිටකයේ පෙළ පොත්වලට ගියාම විශේෂයෙන් මේ පෙළ පොත් ටික ගත්තාම මේවා හොඳට පැහැදිලි කරලා පෙන්වනවා. එතකොට අපි ගත්තොත් මේ යමකේ වගේ අභිධර්ම පෙළ පොතක් ගත්තොත් මේ ස්කන්ධ යමකේ සත්‍ය යමකේ කියන මේ දේවල් තුළ ස්කන්ධ යමකේ අපි පංච පාදාන ස්කන්ධය කියන එක ගත්තොත් මේ ස්කන්ධ යමකෙන් හොඳට මේ ස්කන්ධ ටික ඉස්සරලා පැහැදිලි කරලා දෙනවා. මේ ස්කන්ධයක් තවත් එකකට ගලපන්නේ නැතුව රූපස්කන්ධේ වේදනාස්කන්ධේ වෙනවද, වේදනාස්කන්ධේ රූපස්කන්ධේ වෙනවද, ඒ වගේම රූපස්කන්ධේ යම් තැනක තියෙනවනම් එතන වේදනාස්කන්ධේ තියෙනවද, යමෙකුට රූපස්කන්ධය හටගත්තොත් උට වේදනාස්කන්ධය උපදිනවද? යම් තැනක වේදනාස්කන්ධය තියෙනවා එතන රූපස්කන්ධය තියෙනවද කියලා මේ විදිහට හොඳට ස්කන්ධ ටික පිරිසුදු කරනවා. රූපස්කන්ධය කියන්නේ මෙන්න මෙතෙන්දයි කියලා වෙන් කරලා පෙන්නලා දෙනවා. සත්‍ය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. ඒ නිසා මාර්ග සත්‍ය කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. මාර්ග ඌපමණකින් මාර්ග සත්‍ය වෙන්නේ නැහැ කියලා හොඳට මේ දේවල් මේ ස්කන්ධ ධාතු ආයතන අපිට පැහැදිලි කරලා පෙන් කරලා ඒවා භූමිය වලට ගලපලා කාල වලට ගලපලා පුද්ගලයන්ට ගලපලා හොඳට පැහැදිලි කරලා බෙදලා පෙන්වනවා. අන්න ඒ දැනුම කෙනෙකුට තියෙනවනම් මේ සූත්‍රයක අර්ථයක් පැහැදිලිව අපිට ගන්න පුළුවන් වෙනවා. ඒවා විපරීතව වෙන්නේ නැතුව පුද්ගලයන්ට භූමිය වලට කාල වලට පටලගන්නේ නැතුව මේවා හොඳට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ නිසා මේ පටිච්චසමුපාදයේ කියන එක හොඳට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. ඒ අභිධර්ම පිටකේ හොඳට ගලපගත්තා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ මේ අපි කරපු ඒ දේශනාව ඒ විදිහට අපිට ක්‍රමානුකූලව වැඩපිළිවෙලකට එන්න ඕනේ. ඒ වගේම මම මේ අන්තිමේට ටික කිව්වේ බොහෝ විට බොහෝ දෙනා නොඑක් දේශනාවන් අහනවා. ඉතින් ඒ නිසා ඒ දේශනාව හැම දේශනාවක් තුලම නිස්තාව එකක් වෙන්න ඕනේ. හැම දේශනාවක් තුලම මේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ. හැම දේශනාවක් තුලම මේ සම්මුතියෙන් වෙන් කරලා මේ පරමාර්ථ ධර්මයන් මතු කරලීමේ ඒ අනුශාසනාවක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ දේශනාව තථාගත දේශනාවක් වෙන්නේ. එතන හැම වෙලාවෙම එතන පටිච්චසමුප්පාදේ වර්තමාන හටගෙන නිරුද්ධ වෙන පටිච්චසමුප්පාදයක් එතන අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා මේ දර්ශනේ මේ කාරණා ටික යම්කිසි කෙනෙක් තුල තියෙනවා නම් ඔහු ඕනෑම දේශනාවක් ඇහුවට ඔහු ඒ දේශනාවේ සත්‍ය අසත්‍ය ගන්න නුවණ තියෙනවා. ඒ වගේම ඔහුට තමන් මාර්ගඵල ලබලද නැද්ද කියන කාරණාවත් ඔහුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රමාණවත් මේ දේශනාව මේකේ අපැහැදිලි තැන් හෝ එහෙම නැත්නම් මේ තුල ප්‍රශ්න හෝ ගැටලු තියෙනවා නම් ඔබට විමසන්න පුළුවන්. ඒ වගේම මම යෝජනාවක් කරනවා මේ කතා කරපු දේ තුල සමහර විට ඔබ අහපු දේශනාව හා නොගැලපෙන්න පුළුවන් ඇතම් දේවල් තුල එහෙම නොගැලපීමක් හෝ එහෙම නැත්නම් මේ දේශනාව තුල මෙන්න මෙතන මම අහපු දෙයට හෝ මට වැටහිච්ච කාරණාවට පරස්පරයි කියලා හෝ ඔබට ඒ විදිහේ අදහසක් වුණත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ කිසිම අමනාපයක් හෝ ඒකේ නුසුදුසු බවක් නැහැ. අපි හැමෝටම අවශ්‍ය ධර්මයේ විවර කරගන්න, ධර්මයේ පැහැදිලි කරගන්න. ඒ නිසා යමෙකුට සකාරණව පැහැදිලිව පෙන්නලා දෙන්න පුළුවන් නම් යමක් එතකොට ඒ දේ තුල අපිට ඒක පෙළදහමටත් ගැලපෙනවා නම් ඒක සාදුනාදීන් පිළිගත යුතුයි. ඒ කියන්නේ ගිහි කෙනෙක්ද කුඩා දරුවෙක්ද භික්ෂුවක්ද කියන එක අදාළ නැහැ. ඒක පෙළ දහමට ගැලපෙනවා නම් ඔහු සූත්‍රෙන් අභිධර්ම පිටින් හැබැයි සැබෑවට හරියට පෙන්නලා දෙනවා නම් ඒ නිසා මේ වගේ යෝජනාවකුත් මම කරන්න කැමතියි. ඒ නිසා ඔබට මේ දේශනා අනුශාසන අනුසාරයෙන් හෝ ඒ පිළිබඳව ඔබට ප්‍රශ්න හෝ විමසන්න පුළුවන් වැඩි විස්තර කර ගැනීමකට හෝ එහෙම නැත්නම් ඔබ අහගෙන යනකොට ඇතිවෙච්ච ගැටලු පිළිබඳ. හොඳයි, හැම දිනාලම තෙරුවන් සරණයි.
සාදු. ඉතමත් නාගනා ධර්ම දේශනාව අපිට සවන් දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම පොඩි කාලයක් ගන්නතෝ කල්‍යාණ ට්‍රීට්මන්ට් ආයතන කරනවා. Tamanට මේ කවුද ශාස්ත්‍රස් කිව්වා වගේ අපාලි තනක් පැහැදිලි කරගෙන තියනවා නම්
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප්‍රමාණ පින් අද කරන දේශනෙට ස්වාමීන් වහන්ස හොඳ පැහැදිලි විදිහට අපිට ඒ ධර්ම කටයුතු ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. අනිත්‍ය වඩනවා කියන තැන ස්කන්ධ පංචකයේ උදේවය බලන්න කලින් කළ යුතු වැඩසටහනක් තියෙන බව අපිට හොඳටම පැහැදිලි වුණා. ඒ කියන්නේ සම්මුතිය වශයෙන් ඇති දේවල් වල හට ගැනීම නැතිවීම ආකාරයේ බැලීම පිනක් වෙන්න පුළුවන්, කුසලයක් වෙන්න පුළුවන්. නමුත් පරමාර්ථ ධර්ම කෙරෙහි අවබෝධයක් නැත්නම් ඒකෙන් සිදුවන ප්‍රතිඵලය ටිකක් දුරයි කියන එක අපිට අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ, මේ දැන් අපි පච්චුප්පන්න කියන වචනේ හුඟක් අපි හැමෝම වර්තමානයේ කියන හැටියට තමයි බාරගන්නේ. නමුත් එතන තියෙනවද ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යින් උපන් කියන මේ අදහසත් එතන තියෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගත්තා හොඳයි කියලා හිතන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්, පච්චුප්පන්න කියන එක ඇත්තටම දැන් කාලය ගත්තොත් අපි දැන් මේ පැහැදිලි කරන්න යොදාගන්නේ තුන් කාලෙම, අතීත, අනාගත, වර්තමාන කියන කාලය කියන එකත් ඇත්තටම සම්මුතියක් නේ. පරමාර්ථ ධර්මයේ කියන එක අපි කියමු අසංකතය කියන කාලයෙන් තොර දෙයක්. නමුත් මේ කාලය කියන එක පැනවෙන්නේ, කාලය කියන එක පිළිබඳ විද්‍යාමාන වෙන්නේ යම් ධර්මයක්ට ආරෝපණය වෙලා. එතකොට යමක් ප්‍රත්‍යෙන් හට ගන්නවා නම් යමක් එතන කාලයක් පැනගෙනවා. එතකොට ප්‍රත්‍යෙන් යමක් හට ගන්නකොට ඒ හට ගන්න අවස්ථාවේ අපි වර්තමාන කියලා කියනවා. එතකොට ඒ ප්‍රත්‍යෙන් හටගත් දේ නිරුද්ධ වෙනකොට අපි ඒකට කියනවා අතීත කියලා. නොහට ගන්න තවම ඉපදිලා නැත්තම් මේ පත්‍රෙන් හට ගන්න ධර්මයෝ, ඒ නිසා අපි කියනවා අනාගත කියලා. ඇත්තටම මේ මහත්ය කියපු කාරණාවේ මේ පච්චුප්පන්න කියන එක ප්‍රත්‍යෙන් හටගත් ධර්මයක් කියලා කියනකොට ඇත්තටම මෙතන ඒ අර්ථෙත් අපිට එනවා. ඊට පස්සේ නමුත් මේ අර්ථය අපි තේරුම් ගන්න අපි මේ අතීත, අනාගත, වර්තමාන කියලා මේ වර්තමානයේ හටගත් ධර්මයෝ පිළිබඳව පැහැදිලි කරගන්න අපි මේක විග්‍රහ කරනවා. නමුත් මේක අපි හැම වෙලාවෙම මේ වර්තමානයේ වර්තමානයේ කියලා අපි මේක වැඩිපුර මේ කතාවට ලක් වෙන්න එක හේතුවක් තියෙනවා. අපි විපස්සනාවට අරමුණු වෙන්නේ හටගත් ධර්මයක්, වර්තමානයේ හටගත් ධර්ම. එතකොට ඇති දෙයකයි අපි විපස්සනාව කළ යුත්තේ. අර අනිත්‍යානුපස්සනාව කියන එක සැබෑ අනිත්‍ය නම් ඒ වර්තමානයේ අපි දකින දැනෙන දෙයි නිරෝධයේ දකින්න ඕනේ. ඒ නිසා එයාට මේ වර්තමානයේ හට ගන්නකොට එතන දේ අරමුණුනොත් එයා දැක්කේ ඇති දෙයක්. එතකොටම මේ දේ වෙනස් වෙනවා කියලා දකිනකොට ඔහු දැක්කේ හටගත් දේක ප්‍රත්‍යින් උපන් දේක නිරෝධයක් තමයි දැක්කේ. එහෙම නැත්නම් ඔහු මේ ආරෝපණය කරගත් සම්මුතියක් තුල නෙවෙයි වර්තමානයේ හටගත් දේ. ඒ නිසා මේ විපස්සනාවේ ඔය උදයබ්බේ ඥානයේ කියන එක ඒ තියෙන මූලික නුවණ තමයි පච්චුප්පන්න ආනන්දමන වර්තමාන වූ ධර්මයන්ගේ ඇතිවීම. එතකොට මේ වර්තමාන කියන වචනේට හැම වෙලාවෙම ප්‍රත්‍යෙන් හටගත්තු පරමාර්ථ ධර්මයන් නොයි මේ බලන්නේ කියන මේ නුවණ පරිපූර්ණ තියෙන ඔය ටික ඔක්කොම එකතු කරලා. එතකොට මේ පච්චුප්පන්නේ වර්තමානයේ කියන එක හැබැයි අපිට මේ ධර්මයේ තේරුම් ගැනීමේ හා අවබෝධ කරගැනීමේ පහසුව සඳහා මේ විපස්සනාව පිළිබඳව කඩලා තියෙනවා. කණපච්චුප්පන්නයක් තියෙනවා, සන්තතිපච්චුප්පන්නයක් තියෙනවා කියලා මේ විදිහට පෙන්නනවා. එතකොට මේ සන්තතිපච්චුප්පන්නේ කියලා තමයි අපි පටන් ගන්නෙ. සන්තතිපච්චුප්පන්නේ කියලා කියන්නේ අපි කියමු මේ කතා කරන අවස්ථාව කියලා. මේක මම කතා කරා නම් මේ වෙලාවේ පැය භාගයක්, විනාඩි 10ක් කතා කරා නම් මේ සියල්ලම වර්තමානයි කියලයි අපි කියන්නේ. මේ සන්තතිපච්චුප්පන්නේ. හැබැයි ඔතන තියෙනවා අපිට නොපෙනෙන මේ වචනයක්, වචනයක් පාසා ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන වචී විඤ්ඤාප්ති රූප ටිකක්. එහෙම නැත්නම් ශබ්ද ටිකක් හා ඒහා වචනයක්, වචනයක් පාසා ඒක ඇහිම් වශයෙන් හටගෙන නිරුද්ධ වෙන වේදනා සංඥා සංකාර ආදී නාම ධර්ම ටිකක් තියෙන මේ මොහොතක් මොහොතක් භාෂා මේ අපිට නොපෙනෙන වූ නිරෝධයකුත් පේනවා. එක්සන පච්චුප්පන්නේ. හැබැයි ඒක ආධුනික කෙනෙකුට, දියුණු නොවුණු කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. ඒ වගේම එක්සන පච්චුප්පන්නේ කියන එක නොවනින් දැකිය යුතු මිසක් ඒක අපිට සාමාන්‍ය කෙනෙකුට අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මේ නාම රූප ධර්මයන් කියන ඒවා වේගයෙන් ඇති වෙලා නැති වෙලා යනවා. මේවා අපේ සාමාන්‍ය නුවණට ගෝචර දේවල් නෙවෙයි. රූපය කියන එකවත් අපිට ගෝචර නැති වෙනවා. අපි අහලා තිනෝ අභිධර්ම පිටකයේදී රූපයේ ආවස චිත්තක්ෂණ 17ක් තියෙනවා කියලා. හිතේ ආවස චිත්තක්ෂණයයි, එතකොට රූපයේ ආවස චිත්තක්ෂණ 17යි. ඒතකොට චිත්තක්ෂණ 17ක් ආවස තියෙන රූපයවත් අපිට ඇතිවීම නැතිවීම පේන්නේ නැතිකොට හිතේ කොහේ පේන්නේ? නමුත් මේ ක්ෂණපච්චුප්පන්නේ කියන එක අපිට බොහෝ විට අහු වෙන්නේ නැහැ. ඒ නිසා මේ සන්තති පච්චුප්පන්නේ තමයි හම්බෙන්නේ. සන්තතියත් අපිට බෙදලා කඩලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ කඩලා බෙදලා ගන්නකොට අපිට හම්බෙන්නේ සමහර විට අපි වාඩි වෙලා ඉන්න අවස්ථාව ගත්තොත් වාඩි වෙලා ඉන්නවා පැයක් වෙන්න පුළුවන්. එතකොට මේ පැය වාඩි වෙලා ඉඳලා අපි සක්මන් කරනවා, නැගිටිනවා. එතකොට කෙනෙක් මේ වාඩි වෙලා හිටියා කියන මුළු කොටසම වර්තමානයක් ඇටියට අරගෙන දැන් නැගිටිනකොට මේ සිද්ධාන්තයම නිරුද්ධ වෙනවා කියලා මේක පටලා ගන්න එපා, වරදවා තේරුම් ගන්න එපා. කෙනෙකුට මේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න එන ක්‍රමානුකූල වැඩපිළිවෙල මේ හරියට ඇවිදින්න බැරි කුඩා දරුවෙකුට ඇවිදින්න පුරුදු කරන්න මොනවාරි අත්වැටක් දෙනවා, එහෙම නැත්නම් මොනවාරි සෙල්ලම් උපකරණයක් දීලා ඔහු ඇවිද්දවන්න පුරුදු කරනවා වගේ මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් මේ ඉන්නවා තියෙනවා කියලා ගන්න බව ගෙවා ගන්න ක්‍රමානුකූලව යන වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා මම හිතන්නේ පැහැදිලි වුණාද දැන් මාත්‍රි කියපු එක.
පැහැදිලි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. බොහොම පිං තිරුවන් සරණ ස්වාමීන්
වහන්සේ. හොඳයි, අනිකුත් ඇයට අවස්ථාව මම මැදින් ඉන්නකන් ඉන්න නැතුව කරුණා කළා එක ප්‍රශ්නකට පස්සේ කටි ඉදිරිපත් වෙන්න තිරුවන් සරණ. තේරුවන් සරණයි සියලු දෙනාටම අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රථමයෙන්ම ස්තුතියක් බොහොම පින කියලා කියනවා සවුන්ඩ් සිසිල්ට අපිට මේ වගේ ධර්ම දේශනාවක් අහන්න සලස්වා දීම ගැන. එසේම බොහොම පින් කියලා ස්වාමීන් වහන්සේට කියන ඒ වගේම හාමුදුරනේ මට දැනගන්න මට ටිකක් විස්තර කරගන්න හිතුණා මේ දේශනාව හේතුවෙන්ම ඔබ වහන්සේ බොහෝ අවස්ථාවල කලකිරීම කියන වචනේ භාවිතා කරන නිසා මේක වැරද්ද හිතෙද කියනවා නෙමෙයි හාමුදුරනේ, මේ වෙනුවට නිබ්බිදාව කියන වචනේ යෙදුණා නම් ඒ දෙකේ වෙනස වෙන්නේ කොහොමද කියලා පහදලා දෙන්න මෙන්
දෙවසක්. ඒ නිබ්බිදාව කියන එක ඇත්තටම පාලියෙන් නිබ්බිදාව කියලා කියන්නේ මේ කලකිරීම කියන එක. එතකොට අපි සිංහල භාෂාවෙන් කලකිරීම කියලා කියනවා. එතකොට මේ වචනේ නුහුරු බව නිසා මේක බොහෝ දෙනෙකුට මේක ගෝචර නොවෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ විට මම මේ කලකිරීම කියන වචනේ යොදාගත්තේ. නමුත් මහත්මයා කියන කතාව හරි, මේ කලකිරීම කියන වචනේ තුල කෙනකෙනාට එක එක අදහස් එන්න පුළුවන්, අර්ථ එන්න පුළුවන්. මේ වචනේ එක වචනයක් තුල අර්ථ බොහෝ තියෙනවා. ඒ නිසා මේ තමන් හිතන කලකිරීම කියලා ගලපා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කලකිරීම කියලා කියන්නේ ඇත්තටම මේ සම්මුතිය තුල ඒ වගේ අසාර බව දැකලා කලකිරෙන එක නෙවෙයි. එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඉඩකඩම් අමුදරෝ යාන වාහන රැකී ආරක්ෂා මේ වගේ තියෙන මේ කටෝර බව එහෙම නැත්නම් දුක් උපදවන බව දැකලා ඒව අත්හරින එක නෙවෙයි, ඒ වගේ අයින් වෙලා ඉන්න එක නෙවෙයි කලකිරීම කියලා කියන්නේ. ඇත්තටම සැබෑ කලකිරීම කියලා කියන අවබෝධයක්. හරියට අර උපමාවක් කිව්වේ කලකිරීම කියන එක පාත්‍රය. පාත්‍රයේ දැකලා එහි සිදුරු තුන දැක්කන් පස්සේ ඔහු පාත්‍රයේ කලකිරුණා ඒක ගන්න එක අත්හැරියා මිසක් පාත්‍රයේ ගෙනාපු එක නට බැන්නේ නැහැ. මේ පාත්‍රයේ කුඩු කරලා දැම්මේ නැහැ. ඔහුට දේශයක් ආවේ නැහැ. පාත්‍රය අල්ලන එක, පාත්‍රයේ ගන්න එක ඔහු මනසින් අත්හැරියා. ඇයි? ඔහු මේකේ අවබෝධයක් නිසා. අන්න ඒ වගේ මේ පරමාර්ථ ධර්මියෝ දැන දැකගෙන මේ වගේ අසාර බව, අනිත්‍ය බව, හටගත්ත සැනින් බිඳිලා යන බව දැකගෙන අවබෝධයෙන් ඒවා කෙරෙහි මුලා වෙන බව, ඒවා කෙරෙහි ලෝභය වශයෙන්, තණ්හා වශයෙන් නොගන්න එක තමයි සැබෑ කලකිරීම කියන්නේ. එනිසා සම්මුතිය තුළ කෙනෙක් කලකිරුණොත් ඒ තුළ තියෙන පටිගය, පටිගානුසය තියෙන්නේ. එතන අකමැත්ත තියෙන්නේ. එනිසා එතන අකුසලයක් තියෙන්නේ. එනිසා පසුතැවිල්ල කියලා අපි කියන සමහරු මේ කනගාටු වෙනවා කියලා කියනවා. එනිසා මේ කනගාටුව පසුතැවිල්ල කියන දේවල් සම්මුතිය ඇතුලේ සම්පූර්ණම අකුසල්. ඉතින් එනිසා මේ කලකිරීමේ හැවත් නිබ්බිදාව කියනක ඇතිය යුත්තේ පරමාර්ථ ධර්මයන් දැකලා මේ ධර්මයන්ගේ අර කියපු ලක්ෂණ ටික අනිත්‍ය ලක්ෂණය දැක්කහම ඒ ධර්මයේ කෙරේ කලකිරෙනවා. එතකොට නමුත් මේ දේවල් ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා දකිනවා. ඒ දැක්ම තුළ ඔහුට කවදාවත් ඒකේ අකමැත්තේ ඉන්නේ නැහැ. ප්‍රතික්ෂේපය හෝ එහෙම නැත්නම් අර ගැටීම ඉන්නේ නැහැ. ඔහුට ඉන්නේ අවබෝධයක්. ඒ නිසායි අවබෝධය තුළ ඔහුට සම්මුතිය කටයුතු කරන්න පුළුවන්. ඒ භවනා කරන කෙනා දෙදින්දලා ජීවිතේ ගෙදර දොරේ කටයුතු, රස්සාවේ කටයුතු වෙනදාට වැඩිය හොඳට කරන්න පුළුවන්. රස්සාව වෙනදාට හැටිය කරන්න පුළුවන්. මොකද ඔහු කලකිරෙන්නේ පුද්ගලයෙකු නෙවෙයි නිසා. ඒ නිසා ඇත්තටම නිබ්බිදාව කියන එකට හුරු වෙනවා නම් අර පාලි භාෂාවේ සිංහල භාෂාවේ තියෙන ඇත්තටම මේ වෙනස වටිනාකම මෙන්න මේක තමයි. සිංහල භාෂා මේ නිබ්බිදාව කියන එක පාලියෙන් ගත්තාම ඒකට සැබෑ වූ අර්ථයක් තියෙනවා. පජානාති කියලා කිව්වම සැබෑ වූ අර්ථයක් තියෙනවා. නමුත් සිංහලයට මේක හැරවෙනකොටම මේකේ අර්ථ වෙනස් වෙනවා. තම තමන් දන්න කලකිරීම, තම තමන් දන්න පජානාති කියන මේ නුවණ අවබෝධය කියලා මේ විදිහට මේවට ආරෝපණය කරගන්න. ඒ නිසා අපි හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි යහට හොඳට සම්මාදිට්ඨිය සුතමේ ඥානිය තියෙනවනම් මේ නිබ්බිදාව කලකිරීම කියන්නේ මොකද්ද? ඇත්තටම අපි කලකිරිය යුත්තේ අඹදරුවන්ගේ ගෙවල් දොරවල් වල නෙවෙයි. කලකිරිය යුත්තේ මෙන්න මේ පරමාර්ථ ධර්මයන්ගේ කියලා දැක්කොත්. ඔහු පරමාර්ථ ධර්මයන්ගේ කලකිරුණොත් කවදාවත් ඔහු මුලා වෙන්නේ නැහැ. ඔහුට ද්වේෂය පටිගානසෙන්නේ නැහැ. ඒකේ අකමැත්තෙන්නේ නැහැ. මොකද එහෙම කලකී ද්වේෂයක් ඇති වෙන්න බෑ මේ පරමාර්ථ ධර්මයන්. ඒ නිසා මහත්මයා යෝජනාව බොහොම හොඳයි. එතකොට ඇත්තටම අපි කලකිරිය යුත්තේ මේ නාම රූප ධර්මයන්ගේ. ඒ නිසා මේ කලකිරීම කිව්වේ අර අපිට සම්මුතියේ ඇති වෙන කලකිරීම අත්හැරීම හෝ ඒකෙන් අයින් වීම නෙවෙයි. හොඳයි මහත්තයා, මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැති පිළිතුර.
ඇල්බම් පින්සන්ස්.
ලේතරන් සර්ණ ස්වාමීන් වහන්සේ මගේ මේ මතකයේ නැවතත් අවදි කරගන්නයි අහන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ප්‍රතිපදාවේ හැටියට කියන අනිත්‍යානුපස්සනාව වඩනවා කියනකොට ආදී වශයෙන්, මධ්‍යම වශයෙන්, පරිෝසాన වශයෙන් කියලා අපිට තේරුම් කරලා දුන්නා. ඒක විශේෂයෙන්ම ඥාන සම්බන්ධයෙන් වහන්සේ අපිට කියලා දුන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කෙටියෙන් පුළුවන් දැනගන්න ආදි කියලා කියන්නේ මොන කොටසටද, මධ්‍යම කියලා කොටස කියන්නේ මොන කොටසටද, පරිවසාන කියලා කියන්නේ මොන කොටසද කියලා කෙටියෙන් මතක් කරලා දෙනවා නම් අනේක වාරයක් පින්සාවනාස තෙරුවන් සරණ.
හොඳයි මහත්තයා, මම ඒතනදී පැහැදිලි කරේ ආදිය කියලා මේ පාලි වචනෙන් කිව්වේ මුල කියන එක, පටන් ගැනීම තියෙන එක. ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිවසාන කල්යාණ කියලා මේ විදිහට අහලා තියෙනවා. එතකොට ආදි කියලා මම මතක කෙටියෙන්ම කියනවා නම් යම් කිසි කෙනෙකුගේ අපි විසුද්ධි වශයෙන් ගත්තොත් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියන මෙන්න මේ කොටස් ටික ආදි අනිච්චානුපස්සනාවේ මුල. එහෙම නැත්නම් ඥාන වශයෙන් ගත්තොත් නාම රූප පරිච්ඡේද ඥානේ හා පච්චේ පරිග්ඝහ ඥානේ, මේ දෙක එකතු වුනහම තමයි අනිච්චානුපස්සනාවේ මුල සකස් වෙන්නේ. සූත්‍ර ක්‍රමයට ගත්තොත් ධම්මටිති ඥානේ කියන එක තමයි මුල කියලා කියව. එතකොට මේ න්‍යායන් තුනක් කියව. මොකද බුදුරජාණන් වහන්සේ මේ න්‍යායන් බොහෝමයක් පැහැදිලි කරනවා. එතකොට සූත්‍ර ක්‍රමයේ හම්බෙනවා ඔය මට මතක හැටියට මේගිය සූත්‍රයේ වාගේ, මේගිය පුබ්බේවකෝ ධම්මට්ඨිති ඥානං පච්චානිබ්බාණී ඥානක. මුලින්ම ධම්මට්ඨිති ඥානිය ඇති වෙන්න ඕන, පසුව නිර්වාණී ඥානිය ඇති වෙන්න ඕන. එතකොට ධම්මට්ඨිති ඥානය කියන්නේ මොකද්ද කියනකොට එතන පෙන්නන්නේ දිට්ඨි විසුද්ධිය. එහෙම නැත්නම් අට කතාවල පෙන්නනා නාම රූප පරිච්ඡේද ඥානය හා පච්චේ පරිග්‍රහ ඥානය කියන මේ නුවණ දෙක එකතු වුණාමයි මේ එන්නේ මේ ධම්මටිති ඥානයේ කියන එක. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය, ඒ වගේම අපි විසුද්ධි ක්‍රමයට ගත්තොත් දිට්ඨි විසුද්ධිය හා සමාවෙන දිට්ඨි විසුද්ධිය හා කංකා විතරණ විසුද්ධිය. එන ඔන්නෝ ඒ කාරණා දෙක එකතු වුනහම තමයි විපස්සනාවේ මුල අනිච්චානුපස්සනාවේ මුල. මම මොකද මුලින් ඉස්සරලා මට කියවුණා මේ දිට්ඨි විසුද්ධිය කියන එක විතරක් කියලා, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියලා විතරක් කියවුණා. නමුත් කංකා විතරණ විසුද්ධියත් මෙතෙන්ට එකතු වෙනවා. කාංකා විතරණ විසුද්ධියෙන් පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ හේතුඵල ධම්ම. ඒතකොට මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි ඔන්න ඔය මම කිව්වේ අනිච්චානුපස්සනාවේ මුල පැහැදිලි වෙන්නේ නැති පටලා ගන්න එපා. අනිච්චානුපස්සනාවේ මුල කිව්වහම එතකොට විසුද්ධි ක්‍රමයට ගත්තොත් නම් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය කියන විසුද්ධි තුන පරිපූර්ණ කරගන්න ඕනේ මුලින්ම. එහෙම නැත්නම් අපි ඥාන විදියට කිව්වොත් පච්චේ පරිග්‍රහ ඥානේ හා නාම රූප පරිච්ඡේද ඥානේ ඇති කරගත යුතු. ඒක තමයි අනිච්චානුපස්සනාවේ ආදිය හෙවත් මුල. ඊට පස්සේ මධ්‍ය මැද කොටස තමයි හම්බෙන්නේ අපිට විසුද්ධිය වලින් ගත්තොත්. මග්ගා මග්ගඥාන දස්සන විසුද්ධිය කියන එක තමයි මැද හැටියට හම්බෙන්නේ. මග නොමග දෙක තේරුම් ගැනීමේ නුවණ. එතකොට සව ගත්තොත් සම්මර්සන ඥානය කියලා අපිට පරිසම්බිදා මග්ගේ හම්බෙනවා. මෙන්න මේ සම්මර්සන ඥානයේ ඉඳන් උදයබ්බේ ඥානයේ දක්වා කොටස තමයි අනිච්චානුපස්සනාවේ මැද කියලා අපිට හම්බෙන්නේ. ඊට පස්සේ පරියෝසානෙහිවත් අවසානයේ උදයබ්බේ ඥානයේ ඉඳන් අර කියපු මග්ග ඥානයේ දක්වා කොටස තමයි අවසානයේ හැටියට හම්බෙන්නේ. විසුද්ධිය වලින් ගත්තොත් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා කොටස විපස්සනා හේන මත අනිච්චානුපස්සනාවේ අවසානය. එතකොට මාර්ගසිතක් ඉදීම දක්වා කොටස උදයබ්බේ ඥානයේ ඉඳන් අවසානය කියලා අපිට මේ ටික වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න ඔය මුල පරිපූර්ණ නොවි මැදට ගිහිල්ලා වැඩන්නේ. එතකොට අපි අර කියන සම්මස්සන ඥානයේ කියන එක ඇති වෙන්න නම් සම්මර්සණය කියන එක අපිට හම්බෙන්නේ මේ තුන් කාලේ 11 ආකාරයෙන් සම්මර්සණය. අතීතයේ රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්ම රූප, බාහිර රූප කියලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සම්මර්සණය කියලා. එතකොට මේ සම්මර්සණයට උට හරමුණු වෙන්න ඕනේ අතීතයේ දැකපු අහපු ගෙවල් දොරවල් මිනිස්සුෝ නෙවෙයි. අතීතයේ හටගත්තු නාම රූප ධර්මයයි ඔහුට අරමුණු වෙන්න ඕන අතීත රූප හැටියට. අන්න ඒ විදිහට මේ සම්මර්සන ඥානය කියන එකට එන්න නම් මුල පිරිසුදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අර කියපු පරියෝසා ඥානය කියන එතකොට දැන් ඔහු ඊළඟ වර්තමානයට එනකොට දැන් අතීතයේ මුලාව ගිහිල්ලා අනාගතයට යන්නේක නතර වෙලා අයත් ඔහු අතීතයේ සිහි කර කර ගන්න අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය නම් සිහි කරලා කටයුතු කරන්න පුළුවන්. නමුත් ඔහුට අතීතයේ බාධාවක් කරන්නේ ඒ නිසා වර්තමානයේ තුල ඊළඟ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒකෙනුත් ඇතිවීම නැතිවීම කියන කාරණාව තුල අන්තිමේට ඔහුට බංගය නිරෝධය කියන එක පේන්න ගන්නවා. අන්න මේ බංග ඥානය කියන එක ඇත්තටම මේ විපස්සනාවේ මේ කෙලස් ගෙවෙන්න ප්‍රබලම ඥානයක්. මේ බිඳෙන බව, හටගත්තේ බිඳිලා යන බව ඇති වෙන නුවණ. ඒක මේ කෙනෙක් විපස්සනාවක් දියුණු කරගෙන යනකොට Tamanට වැටහෙන එකක්. ඒ නිසා මේ Nirodhe ඥානේ හෙවත් නිවනට ලං වෙන්නේ අන්න ඒ ඥානේ මොහු කරාම තමයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ප්‍රමාණවත් මහත්මයාගේ උත්තරේ මේ අහපු ප්‍රශ්නෙට පිළිතුර වෙන කෙනෙකුට තියෙනවා නම් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්.
මේ සයින්ස් බොහොම පිං මට තව ප්‍රශ්න තියෙන අනිත් අයට අවස්ථාව දීලා මම නිහඬ වෙනවා. නැත්තම් මම තව ප්‍රශ්න අහන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද ප්‍රථම වතාවට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට අහුන්කම් දුන්නේ. මේ ස්වාමීන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම සන්තෝෂයෙන් සාදුනාදයක් පවත්වන්න කැමතියි. ඔබ වහන්සේගේ දේශනාව ඒ මල් මාලයක් ගොතනවා වගේ ඉතාම ලස්සනට අමුණමින් අවසාන කරනකොට බොහෝම සතුටක් හිතන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ගැන ඔබ වහන්සේට කෘතඥතා පූර්වකව පුණ්‍යානුමෝදනා කරන්නයි කතා කරේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට අර කියපු සංකතය ගැන කලකිරෙන කියන එක එතනදී ඔබ වහන්සේ යම් කිසි වරදක් තියෙනවා නම් තේරුම් කරලා දෙන්න. සානස අපිට ඒ නිබ්බිදාව හෝ කලකිරීම හෝ කියන වචනය ගත්තම ඔබ වහන්සේ කිව්වා මේ දේවල් අවබෝධ කරගෙන අවබෝධය නිසා ඇති වෙන දෙයක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි තථාගතයන් වහන්සේ දුක්ඛ සත්‍ය අපට තේරුම් කරලා දෙනකොට තුන්වෙනි දුක දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා කියපු තැන කියලා හිතුණා. ඔබ වහන්සේ සටහන් කරේ මේ සංකතය දකින්නවා කියලා. එමනම් මේ සකස් වීම දැකීම කියන එක සංඥාස ස්පර්ශය දැකීමමයි කියන වගේ සිතුවිලි ටිකක් හිත තුල දුවන්න ගත්තේ. ඒ දැකීම නේද මේ ඔබ වහන්සේ කියන්නේ කියලා හිතුණා. යමෙකුට ස්පර්ශය අහු වුණොත් මේ දේ අවබෝධ වීමට තියෙන හැකියාව වැඩි කියන එක හිතුණා සාමනාංශ. ඒ ගැනත් සඳහන් කරමින් ඔබ වහන්සේට දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් නවතිනවා. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ඔය නෝන මහත්මයා කියපු කතාව හරි. එතන දුක්ඛය සමුදය මේ හැම එකක්ම ඔය වගේ ලක්ෂණ වලින් පැහැදිලි කරනවා. එතකොට සංඛාර දුක්ඛය විපරිණාම දුක්ඛය ආදී මේ හැම දෙයකින්ම පෙන්වන්නේ. හැබැයි ලෝකේ සම්මුතිය තුලත් මෙහෙම දැකීමක් තියෙනවා. දැන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන මේ කාරණාව ලෞකිකවත් ලෝකෝත්තරවත් කෙනෙකුට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ ලෝකෝත්තරයට පැමිණෙන්න පෙර ඔහු පටන් ගන්න මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළින් එතන ඔහුගේ අවබෝධයේ මේ සංකතය තුළ අර කියන මේ යාට ඇතිව නැතුව පේන ඇතිව ඇති වෙන මේ සම්මුති දේවල් තුළ තමයි ඔහු කුසල් අකුසල් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා කෙනෙක් බොහෝ විට මේ ධර්මයේ ගැඹුරක් කරා යන්න බැරි කෙනෙකුට අපේ අතීතෙ හිටපු ආචිලා සීයලා මේ බොහෝ විට කලකිරෙන්නේ මේ අනේ අනිච්චං කියලා මේවා අත්හරින්නේ මේ සම්මුතිය තුළ බැසගෙන. නමුත් ඒකත් මේ දැඩිව අපායගාමිනී කෙලෙස් ඇති නොවීම සඳහා ලොකු රුකුලක් වුණායි අතීතෙ හිටපු ආච්චි අම්මලාට හෝ අදත් මේ පරමාර්ථ ධර්මයන් ස්පර්ශ නොකර ඉතින් දැඩි අවිද්‍යාවක් තුළ ඉන්න කෙනෙකුටත් ප්‍රවේශ වෙන්න සඳහා ඔහු සම්මුතියෙන් පටන් ගන්නවා. සම්මුතියෙන් පටන්ගෙන ඊට පස්සේ ඔහු ඒ සම්මුතිය තුළ තියෙන දැඩි කෙලෙස් ටික ගෙවුනම් පස්සේ ඔහුට පහසුවෙන්ම මේ ඇත්තටම මේ සංඛාර දුක්ඛය කියන්නේ කොතනද තියෙන්නේ? අපි මේ සංඛාර දුක්ඛය කියනකොට මේ සම්මුතියක් තුළ නෙවෙයි මේ සංඛාරය කියලාගෙන සකස් වෙච්ච දේවල් ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයන්ගේ නේද මේ දුක තියෙන්නේ කියලා අන්නේ අවබෝධය ඔහුට මුහු කරන්න ගන්නවා. අර ඔහු සම්මුතිය එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ ඉඳලා ඒක ටික ටික බිඳගෙන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා එනකොට. එනිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය නැතුව කෙනෙකුට මේ ලෝකෝත්තර සම්මාදිට්ඤිය දෙන්න ගියොත් ඔහු වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියකට මිසක් සම්මාදිට්ඤියට නෙවෙයි. ඒ නිසා කම්මස්සකතා සම්මාදිට්ඤිය ඒකාන්තයෙන් මුලින් තිබිය යුතුයි. ඒ කෙනාටයි ඊට පස්සේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඤිය දෙන්නේ. එතකොටයි ඔහු උච්ඡේද දෘෂ්ටියට නොවැටි ඔහු සම්මාදිට්ඤියටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි හැම වෙලාවෙම කතා කරන්නේ මේ සාමාන්‍ය ලෞකික දහමක් කම්මස්සගතා සම්මාදිට්ඨියක් මුල් කරගෙන නෙවෙයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියම ඉලක්ක කරගෙනයි කතා කරන්නේ. ඒ නිසා සමහර කෙනෙක් සම්මුතිය තුල පමණක් ඉන්නවා නම් මේක කෙනෙකුට ටිකක් නොගැලපෙන බවක් හෝ පරස්පර බවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක කාරණා දෙකක් සම්මුතිය හා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන එක සත්වපුද්ගල භාවය තුල යමක් ඇත තියෙනවා ඉන්නවා කියන දේ තුලයි අපි කුසල අකුසල කරන්නේ. නමුත් මේ කුසලයෙන් අකුසලයෙන් දෙකෙන්ම අතහැරෙන මේ නිර්වාණ ප්‍රතිපදාවට මේ සත්පුද්ගල භාවයේ බිඳගෙන ඒකට එහා ගියපු පරමාර්ථ වූ එතන පවතින සදාතනික ඇත්තක් දකින එකයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන්නේ. ඒ නිසා මේ දෙකම අවශ්‍යයි. සම්මුතියත් අවශ්‍යයි ලෝකෝත්තරයත් අවශ්‍යයි. අවශ්‍යයි කියන්නේ මේවා අපි තියාගන්න ඕනේ කියන එක නෙවෙයි, මේ ලෝකේ පැවැත්ම සඳහා අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අතීත බුදුවරුවත් අතීත ශාස්ත්‍රවරුවත් ඒ වගේ මේ ශාසනයෙන් බැහැර වෙනස් ශාස්ත්‍රවරුවත් මේ කියන සම්මුතිය බැහැර කරේ නැහැ. මේ පඤ්ඤප්තිය බැහැර කරේ නැහැ. ඇයි මේක බැහැර කරා නම් ඔහු නිඳාවට ලක් වෙනවා, චෝදනාවට ලක් වෙනවා. ඒ නිසා අනේ නිසා අපි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. එතකොට මේ කතා කරන්නේ හැම වෙලාවෙම අපි ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව කියන්නේ. හොඳයි, තව කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්න අහන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අපිට කියා දුන්නු විදිහට දැන් මුලින්ම කෙනෙක් මේ මාර්ගයට යනවා නම් කියලා අනිත්‍යානුපස්සනාව වඩන්න පුහුණු කරනවා නම් නාම රූප පරිච්ඡේද ඥානය කියන තැන ඒ අවබෝධය ලබා ගන්න කළ යුතු දේවල් හැටියට අපේ ඉරියාපත භාවනාවත් සම්පජඤ්ඤ භාවනාවත් ගත්තොත් ඒ දෙක බොහෝ දුරට උදව් වෙනවා කියලා වගේ හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම ඔබ වහන්සේ අපිට හොඳට පැහැදිලි කරලා දුන්න මේ අභිධර්මය කොයි ආකාරයෙන් උපයෝගී වෙනවද මේ ධර්මතාව අවබෝධ කරගන්න කියන එක. මොකද අභිධර්මය ටිකක් බැහැර කරන ගතියක් වගේ මේ වර්තමානයේ පේන්න තියෙන හින්දා මම හිතනවා ඒක අපිට දීපු හොඳ අවවාදයක් කියලා ස්වාමීන් වහන්ස. එතනදී අර කාය විඤ්ඤාත ඒ වගේම චිත්තජ රූප වගේ දේවල් වල තියෙන අවබෝධයත් එක්ක අර අපි බැලුවොත් එහෙම ඉරියාපත භාවනාව සම්පජඤ්ඤ භාවනාව වගේ දේවල් වලට එළඹුණාම අපිට තවදුරටත් අර නාම රූප පරිච්ඡේදයක් ගැන යම්කිසි අනුමාන දැනීමක් හරි ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා වගේ දැනෙනවා සමිනාස. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න සමිනාස. සන්නේ වැරද්දක් වුණා නම් සමාවෙන්න කියලා සත්.
හොඳයි. බොහොම වටිනා කාරණාවක් තමයි ඉදිරිපත් කරේ මේ විපස්සනාවේ අපේ වැඩපිළිවෙලේ. මොකද මේ නිවන් දකින මාර්ගය කියලා කියන්නේ මේ අහලා හිතා ගන්න එකක් නෙවෙයි, මේක පුහුණුවක්, ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල අපිට පෙන්වලා තියෙන සතර සතිපට්ඨානය තුළින් ඇත්තනම බොහෝ දෙනෙක් අද බොහෝ විට මේ මාර්ගඵල නොලැබෙන්, එහෙම නැත්නම් කෙනෙකුට මේ කියන මේ ප්‍රතිඵලය, මේ සම්මා දිට්ඨිය තමන්ට ප්‍රත්‍යක්ෂ නොවෙන්න එක කාරණාවක් තමයි මේ සතර සතිපට්ඨානයේ තියෙන මේ මුල් කොටස් ටිකට අවධානය නොකිරීම. බොහෝ අය පටන් ගන්න යන්නේ උදේ වැයෙන් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මේ ඇස් දෙක පියාගෙන පටන් ගන්න යන එකක් තියෙනවා. නමුත් ඇත්තටම මේක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න නම් එළඹ හිටින්න නම් අන්න අර කියපු චතු සම්පජන්නේ හා ඉරියාපත පබ්බේ කියන එක, මෙන්න මේ දේවල් ඒකාන්තින් සම්පජාන පබ්බේ කියන කාරණාව ඉතාමත් අතිශය වැදගත්. ඒක විශේෂයෙන් අපි කළ යුතුයි. ඒක මම වෙනම මතක් කරන්න ඕනේ කාරණාවක්. ඒ වගේම මහත්තයා අහපු ප්‍රශ්නෙට බොහොම හොඳයි. ඒක ඇත්තටම අපිට මේ නාම රූප දෙක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඉරියව් තුළින්. ඒකෙත් විශේෂයෙන් මම බොහොම වර්ණනා කරනවා සක්මන කියන එක. ඉතින් මේ සක්මන කියන එක මේ භාවනා ජීවිතයට බොහොම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේ සක්මන තුළින් බොහෝ විට මේ අපේ කාය විඥානයේ හරහා පරමාර්ථ ධර්මයන් හොඳට මතු කර ගන්න පුළුවන්. අපි යටිපතුල් දෙකට සිහිය තියාගෙන සක්මන් කරොත් අපි මෙච්චර කලක් පතුලට යටිපතුලට දැනෙන දේවල් ඔලට ආරෝපණය කරපු එක පොඩ්ඩක් පැත්තක තියලා ඇත්තටම මොනවද මේ හැමත යටිපතුලට දැනෙන්නේ කියලා කෙනෙක් නුවණින් විමස විමසා සක්මන් කර ඔහුට දැනෙන්නෙම තද ගතියක්, උණුසුම් ගතියක්, සීතල ගතියක්, සැහැල්ලු ගතියක්, බර ගතියක්. මෙන්න මේවා තමයි දැනෙන්නේ. මේ තමයි පරමාර්ථ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ අරමුණුනේ ඔහුට සැබෑ වූ පටවිය තමයි. අපි කකුල තියනකොට ඒ දැනෙන තද බව කියන එක ඔහු වර්තමානයේ පටවියම දැක්කා. ඔසවනකොට දැනෙන බරගතිය කියන එක, ඒ බර බව කියන්නේ පටවිය. දැන් ਉਹ පටවිය ගැන හිතුවා නෙවෙයි, පටවිය ඔහුට අරමුණු නැහැ. හැබැයි ඔහු අරමුණු කළ යුත්තේ කකුලේ තදගතිය නෙවෙයි, කකුලේ බරගතිය නෙවෙයි. කකුල කියන එක සම්මුතියක්. මේ පටවි ධාතු සමූහයේම තියෙන මේ බර බව කියන එක දැන් ඇස් දෙක පියාගෙන මේ සක්මන් කිරීම තුළ අපිට කකුල පේන්නේ නැහැ. නමුත් අපිට තද ගතියයි බර ගතියයි දැනෙන්නේ. මේ බර ගතියට අපි ආරෝපණයයි කරන්නේ කකුල කියලා. ඒක මේ අපි සසල කරගත්තු පුරුද්දක්. ඒ නිසා ඔය ආරෝපණය අතහැරලා කෙනෙක් බැලුවොත් ඔහුට හම්බෙන්නේ තද ගතිය, උණුසුම් ගතිය. ඒ මේ විදිහට මේ සක්මන පුරාවුමට අපිට මේ නාම රූප දෙක හොඳට මතු කරගන්න පුළුවන්. ඉතින් රූපයේ විතරක් නෙවෙයි නාම ධර්මද මෙතනින් හොඳට මතු කරගන්න පුළුවන්. දැන් පටවිය තද ගතිය කියන්නේ රූපය. දැන් මේ තද බව අපේ හැමට දැනෙන්නේ නැහැ, මස් වලට දැනෙන්නේ නැහැ, ලේ වලට දැනෙන්නේ නැහැ. එහෙනම් රූපේට නෙවෙයි මේ තදගතිය දැනුනේ, හිතට දැනුනේ, සිතුවිලි වලටයි දැනුනේ. එහෙනම් මේ පටවිය අනිකක්, ඒ පටවිය තද ගතිය දැනෙන බව අනික. තද ගතිය දැනෙන්නේ රූපෙට නෙවෙයි, ඒක දැනෙන්නේ හිතට, නාම ධර්මයන්ට. මෙන්න මේ විදිහට එහෙනම් මේ හිතට අරමුණුනේ කකුල නෙවෙයි, හිතට අරමුණුනේ තද ගතිය, පටවිය කියන එක. මෙන්න මේ විදිහට මම කෙටියෙන් කියන්නේ මේ නාම රූප දෙක හොඳට මේ සක්මන හරහා, මේ ඉරියව් හරහා වින් කරගන්න පුළුවන්. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොටත් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුළ තමන්ට දැනෙන දේවල් තියෙනවා. මේ දැනෙන දේවල් තුලින් වින් කරගන්න. ඒ නිසා පරමාර්ථ ධර්ම ඉස්සරලා අපි දකින්න පුරුදු වෙන්නේ ඒ වර්තමානයේ උපදින දේවල් අරමුණු කරගෙනයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඉරියාපත භාවනාව අන්න ඒ වගේ මේ නාම රූප දෙක මතු කරගන්න, ඒ අතර සක්මන කියන එක විශේෂයෙන් වැදගත්. මේ සක්මන කියන එක කෙනෙක් භාවිතා කරනවා නම් මේ අර ඇස් දෙක පියාගෙන ඉන්නකොට වගේ නෙවෙයි සක්මන් කරනවා කියන්නේ. මේ ඉන්ද්‍රිය හයම එක ක්‍රියාත්මක වෙන එකක්, විවෘතයි. ඒ නිසා මේ අරමුණු විවිධ අරමුණු තියෙද්දී කෙනෙක් තමන් අභිමත අරමුණේ හිත පවත්නවා කියන්නේ ඒ සමාධිය ප්‍රබලයි, ඒ සිහිය ප්‍රබලයි. ඒ නිසා ඒ සිහිය උට පුළුවන් එදිනෙදා ඕනෑම කටයුත්තක තියාගන්න. ඇස් දෙක පුරුදු කරගෙන හුරු කරන සිහිය බොහෝ විට ඇස් දෙක ඇරුණාම ඒ සිහිය පවත්වන්න අමාරුයි. ඉතින් අන්න ඒ නිසා මේ දෙකම අපිට අවශ්‍යයි. ඊළඟ තමයි අර ඊළඟ මං කියපු කාරණාවට මං ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ මේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට, සක්මන් කරනකොට, තමන් එදිනෙදා කටයුතු කරනකොට, තමන් ගෙදර දොරේ වතක් පිළිවෙතක් කරනවා වෙන්න පුළුවන්, තමන් ආහාර පිසිනවා වෙන්න පුළුවන්, ඒකට උදව් කරනවා වෙන්න පුළුවන්, රැකියාවට යන්න වෙනවා. මේ හැම තැනදීම අපි මේ ඇත්ත හිතට පුරුදු කරා. ඒ නිසා හිතේ ස්වභාවය තමයි දෙන දේ ගන්න එක. වැරදි දේ පුරුදු කරොත් ඒක තමයි අපිට එළඹ සිටින්නේ. ඒකයි සිහිවෙන්නේ. ඒ නිසා සිහිය නැති හැම මොහොතෙම මතක තියාගන්න. ඒ තුල වැදෙන්නේ අවිද්‍යාව. ඇති බවට, නිත්‍ය බවට, සම්මුතියට මුලා වෙන බව තමයි සිහිය නැති හැම මොහොතේම වැදෙන්නේ. ඒ නිසා අපිට විදර්ශනා ඥානයක් සියලු තැනකට තියාගන්න බැරි වුණත් සිහියෙන් හරි කටයුතු කරන්න, අවදිමත් භවෙන් හරි කටයුතු කරන්න අපි වග බලා ගන්නවා. ඒ නිසා මේ හැම වෙලාවෙම මේ භවනාව අපිට යාදෙන්න නම්, එහෙම නැත්නම් මේක එළඹ සිටින්න නම්, මේ ඇති කරගත්තු නුවණ ජීවිතේ හැම මොහොතෙම තිය පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඕට මේක අනිත් පැත්තට හැරෙන්නේ. එහෙම නැති වුණොත් අපි වැඩි හරියක් ආපහු මෝඩකම නම් පුරුදු කරන්නේ, මේක බොහෝ දුර ගමනක් වෙනවා. එනිසා තමන්ගේ උවමනාව හා කැපකිරීම, මේක භාවිතා කරන ප්‍රමාණය, ආකාරය යනුව අපිට ප්‍රතිඵලය කියන එක මේ කාලය තීරණය වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තට මේ මහත්මයා මතක් කරපු කාරණාව, මතු කරපු කාරණාව බොහොම හොඳයි. අපි හැමෝම අවධානයට ලක් කරගන්න ඕනේ. මේක හැම මොහොතෙම කළ යුතු දෙයක්. ඒක කෙනෙකුට කරදරයක් වගේ මුලින් තේරෙන්න පුළුවන්. නමුත් මේක හුරු නාම කරදරයක් නෙවෙයි. ඔබට රාග දේශ මොහ සහිතව වැඩ කටයුතු කරන්න පුළුවන් නම්, සිහිය සහිතව ඊට වඩා 10000 ගුණයකින් කරන්න පුළුවන්. ඔබට තියෙන්නේ නුහුරුව මිසක් බැරිකම නෙවෙයි. බැරි නෑ. බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණින් ඔබලා හැම කල්ලි පියාගේ ඉඩමේ හිටියුතුයි කියලා. පියාගේ ඉඩම කිව්වේ මොකද්ද? සතර සතිපට්ඨාන. ඒ නිසා මේක බැරිකම නෙවෙයි, අපිට නොපුහුණුකම. ඒ නිසා කෙනෙක් මේ සසර බය දැකලා පුරුදු වුණොත් ඊට පස්සේ ඌට පුළුවන්, එදා ඉඳන් ඔහුට අපහසුයක් නැහැ, මේ සිහිය එළඹ සිටිනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ප්‍රමාණවත් වෙනවා. ඉදිරියට ප්‍රශ්න අහගෙන යන්න පුළුවන්.
අනිත්‍යං ප්‍රශ්නාවේ මුල හැටියට විසුද්ධි පිළිබඳව න්‍යායෙන් කතා කරනකොට සීල විසුද්ධියත්, චිත්ත විසුද්ධියත්, ධිට්ඨි විසුද්ධියත්, සංකායතන විසුද්ධියත් සම්පූර්ණ වෙනවා කියලා අපි රත්තරන්විත සූත්‍රයේදී එම් සාමනස අපි ඉගෙනගෙන තියෙනවා කියලා මට මතක් වෙන්නේ. චිත්ත විසුද්ධියක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි අනිත් එක වෙන්නේ කියලා. සම්පූර්ණ වෙලා තමයි අනිච්චන් ප්‍රශ්නය මූලික කොටස සම්පූර්ණ වෙන්නේ. එතකොට ඒක සම්බන්ධ කරගෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකුට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වුණා කියන තැන එයා සෝතපත් මාර්ගඵලයට පත් වුණා, දිට්ඨි සුද්ධ වුණා කියන අර්ථයේ
නැහැ නැහැ ඒක නෙවෙයි මම අදහස් කරේ.
ඒක සත්‍යයක් නම් මේක පොඩක් ප්‍රශ්නයක් වගේ හිතරාව ඊළඟ අනිච්චන ප්‍රශ්නාවවත් සම්පූර්ණ වෙලා නැහැ නේද ඉතින්ද කියලා. ඒක එහෙම නොවෙන්න කියලා ওই විදිහට හිතන අසාරණස. ඒ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපහම.
ඒක හරි. එතකොට මේ දිට්ඨි විසුද්ධිය කියවහම දැක්ම පැහැදිලි කිව්වහම එකක් ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ සෝවාන් මාර්ගඵලයේ ඉපදීම. නමුත් මේ විසුද්ධිය වලින් පෙන්වන්නේ ඒ මාර්ග ඥානයක් ඉපදුණු අවස්ථාව නෙවෙයි, විපස්සනා ඥාන කියලා කියන්නේ තදංග විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීම තමයි මෙතනදී පෙන්න. තදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය විතක් සමුච්ඡේද ප්‍රහාණය නෙවෙයි. හැබැයි සමුච්ඡේද ප්‍රහාණයට ප්‍රවේශය තමයි හම්බෙන්නේ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය මාර්ගඥානයකින් ලැබෙන්නේ. මෙතන කියන මේ රතවිනීත සූත්‍රයේ පෙන්වන මේ විසුද්ධි ක්‍රමේ දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය කියන දේවල් මේවා ලෝකෝත්තර විසුද්ධි නෙවෙයි. හැබැයි ලෝකෝත්තර මාර්ගයට අනුව ගියපු නුවණවල. ඉතින් ඒ නිසා මෙතනදී වෙන්නේ ඕගේ මේ සක්කාය දිට්ඨි ආදී කෙලෙස් යටපත් වීම මිසක් සහමුලින්ම නිරුද්ධ වීම නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ඊළඟ කාරණාව තමයි අපි මේවා වෙන් වෙන්ව පෙන්වුවාට ඒ දේවල් කවදාවත් මේ දැන් අපි කෙනෙක් සීලය සම්පූර්ණ කරනකොට, සීල විසුද්ධිය සම්පූර්ණ කරනකොට ඔහුට නුවණ නැත්තම් මේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීලය පරිපූර්ණ කරන්න යෑමේදී මේ දේවල් චිත්ත විසුද්ධිය හිත සමාධිමත් වෙනවා කියන ධර්මතාවයක් මහණෙනි යම් කිසි කෙනෙක් සීලය තිබුණොත් සීලය නිසා සමාධිය වෙනවා කියලා කියනවා. දැන් ඒකෙන් අදහස් කරගන්න හොඳ නෑ මේ සීලය පරිපූර්ණ වෙලා තමයි සමාධියට යන්නේ. සමාධිය පරිපූර්ණ වෙලා තමයි මේ ප්‍රඥාවට යා යුත්තේ කියලා එහෙම අදහසක් ඇති කරගත්තොත් ඒක වැරදි. නමුත් හැබැයි මේකේ මේ කාරණා එකට වැඩෙන දේවල් මාර්ගය කියන එක එකට වැඩෙන්නේ. කවදාවත් මේවා වෙන් කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. නමුත් මේ නුවණ කියන එකේ වැඩෙන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. දැන් සීල විසුද්ධිය සම්පූර්ණ කරන කෙනාට සීල විසුද්ධිය සීලය ඔහුගේ දුර්වලයි නම්, ඔහුගේ සීලය කැඩෙනවා නම් ඔහු ඒක අනිවාර්යෙන් ඒකට පුහුණු විය යුතුයි. හැබැයි ඒ තුළ ඇතුළත වැඩෙනවා ඔහුගේ ප්‍රඥාව, සමාධිය වැඩෙනවා. නමුත් අපි කතා කරන්නේ සීලයෙන්. ඇයි ඔහුට ඉලක්ක වෙලා තියෙන සීලය. නමුත් ඇතුළත ඔහුගේ සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සලායතන සූත්‍රය යම් කිසි කෙනෙක් නුවණින් ඇත්ත දැකදක ඉන්නකොට ඔහුගේ සිහිය, වීරිය, ප්‍රීතිය, පස්සද්ධාදී මේ ධර්මයෝ අනුගාමිකව වැඩෙනවා කියන එක. ඉතින් අන්න ඒ වගේ මෙතන මේ පෙන්නලා තියෙන වැඩපිළිවෙලේදී ඔහුගේ මෝඩකම ගෙවෙන ආකාරයයි පෙන්වන්නේ. නමුත් මේ ධර්ම වශයෙන් මේක ඉවර වෙලා මේක කළ යුතුයි, මේක ඉවර වෙලා මේක කළ යුතුයි කියන අර්ථේ නෙවෙයි අපි ගත යුත්තේ. ඉතින් ඒ නිසා ඒ වගේම තව කාරණාවක් තමයි අපි දැන් ඒකේ එකට වැඩෙනවා කියනකොට එතන අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ දැන් අපි කියමුකෝ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගෙන ආගේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවත් නුවණ තියෙනවද? එහෙමනම් ඉතින් මෙයාට මේක කර කර ඉන්න ඕනේ නැණි, අතනම කරන්න පුළුවන් නේ කියලා කෙනෙකුට අදහසක් එනවා. ඉතින් ඒ නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. මේ නුවණට පාර සකස් වෙනවා මේ කිරීම තුළ. ඉතින් ඒ නිසා අපි කතා කරනකොට සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය මෙහිම පිළිවෙලට පරිපූර්ණ කරගත යුතුයි කියලා කියන්නේ ඔහුගේ ඕලාරිකව තියෙන ඒ මෝඩකම නුවණ ගෙවෙන ආකාරයෙන් වෙනම් කරලා තියෙනවා. නමුත් කෙනෙක් සීලය පිරිසුදු කරන්න යනකොට ඔහුට ඒ අනුගාමිකව සමාධිය වැඩෙනවා. එහෙත් ඒකට අනුකූලව ප්‍රඥාවත් ඔහුට තුළ තියෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒවා අපි පටලා ගන්න නැතුව තේරුම් ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ විසුද්ධි තුල තියෙන කාරණා හැම වෙලාවෙම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය විතරයි මාර්ගසිත වෙන්නේ. ඊට මෙහා ඔක්කොම ලෞකික ඥාන, අර ඥාන දර්ශන විසුද්ධිය විතරයි මාර්ගසිතක්, ඒක ලෝකෝත්තර වෙන්නේ. ඊට මෙහා ඔක්කොම අපි අභිධර්ම ක්‍රමයේදී කිව්වොත් ඥාන සම්පයුත්ත වූ සිත් කාමාවචර ඥාන සම්පයුත් වූ ප්‍රබල සිත් ටිකක් තමයි හැම තැනකම තියෙන්නේ. නමුත් ඒ සිතේ බොහෝ වෙනස්කම් ඥානයේ අඩු වැඩිකම් තියෙනවා. හොඳයි මහත්ය, ප්‍රමාණවත්.
සාදු 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 සාන්නස වහිද්‍රවල් සරණි මාකන් කෙලවකුත් මේ වැඩසටහන අපි සාන්නස පටිගත කළා නැත්නම් ඒත් සවන් දෙන්න දෙන නිසා කිසියම් කෙනෙකුට කිසිදු ගැටලුවක් ඇති වුණා තියෙන නිරාකරණ වෙලයි ඒ ප්‍රශ්න යොමු කරන්නේ. වහන්සේට අනෙක් වලත් මේ ප්‍රශ්නට පැහැදිලි පිළිතුරක් ලැබුණා. අපිට අද දවසේදී වැඩසටහන නිමා කරන්න කාලේ සම්බතිබිනවා. මම කල්‍යාණ මිත්‍රයන්ට ඉල්ලා සලනි මකට පස්සේ ස්වයන් වහන්සේ විසන්දි වෙයි නනතුරණිත මතු කරලා ඇඳී සිටින්න ස්වයන් වහන්සේ සමගී කවට කරන දේශන අපි මොන කාලේ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න. හොඳයි, මම අද දවසේදී වැඩසටහන නිමා කිරීම සඳහා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ කටයුතු අපිට සාමාන්‍යයෙන් කරන එක්සත් අධ්‍යාපනය සම්බන්ධව ශ්‍රීමති මහත්මියට ශ්‍රීමති මහත්මිය අද දවසේදී ඔබතුමීට වයෝවිනා ශ්‍රීමති මහත්මියගේ පසු අපි නැවත ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සාකච්ඡා වෙනවා කරන්නේ. ශ්‍රීමති මහත්මිය.
සාදරයෙන්ම තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දවසේ ඇත්තටම අප හැම දිනාටම ඉතාම කාලෝචිත ඉතාම උපකාර වන අන්දමේ ධර්ම දේශනාවක් අහන්නට ලැබුණා. සාදු 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 කියලා ඉතාම ගෞරවයෙන් මේක පිළිගත්තා. අපි මුගා අඩුපාඩු හදාගන්න ඒක අපිට මගක් වෙනවා කියන අදහසක් දැනුනේ. ඒ වගේම ප්‍රශ්න වලට දීපු පිළිතුරු අපේම ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ඒවා ගොඩක් විසඳුනා. විශේෂයෙන්ම ඉරියාපත භාවනාව සක්මන් භාවනාව ආදිය ගැන අපිටත් තිබුණා ওই ප්‍රශ්න. ඉතින් අප සෑම සියලුම දෙනාම එකතු වෙලා ලබාගත් ඔය සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේ සතු සියලු පින් බලයෙන් ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයුර්ණ සැප බල ප්‍රඥා ලැබේවා. පතන්නා වූ උතුම් බෝධියකින් ඉතා සුවපහසුවෙන් මාර්ගඵල අවබෝධයට මේ පින් සියල්ල හේතු වේවා, වාසනා වේවා. ඔබ වහන්සේගේ හැදු වැඩු දෙමව්පියන්ටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඒ ආකාරයෙන් ඉතාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. අප සෑම සියලුම දිනාට ඉතා ඉක්මන් ජීවිතයකදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු කුසල් හේතු වේවා.
සාදු සාදු අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමෝම අද දවසේ සාකච්ඡා නිමා කළා.